සාදු. දෙදහස් දාහත වසරේ දෙවෙනි මාසේ දෙවෙනිදා භාවනා වැඩසටහන. ජීවිතයේ හරය දහම සත්‍ය සොයා යන චාරිකාව ගවේෂණය විදර්ශනාව භාවනාව ජීවිතය කියන කාරණයට අරුතක් ලිවීමට මා ගොඩාක් උත්සාහ කළා. සදහම් මල් කියන ග්‍රන්ථයේ ජීවිතයේ හැම දෙයකටම යම් අරුතක් ලබා දෙමින් අර්ථ විවරණයක් කළා. කාරණා 300කින් ඇතුළත් ඒ සදහම් මල් ග්‍රන්ථයේ මේ ජීවිතය යනු කවරක්ද යනුවෙන් අර්ථයක් සොයනවා හැමදාම ඒ පෑනයි කොලේ හිස්. එතන හැමදාම අකුරු තිබුණේ නැහැ. ඒ නිසා අවසානයේ අනිත් සියලු දේවල් වලට සාගන ඇද්ද මේකට හමු වෙන්නේ නැති නිසා මම ඒ ග්‍රන්ථයේ සඳහන් කළා. ජීවිතය කවරක්ද කුමක්ද කියලා හොයාගත්ත දවසට එයාට පේන්න, එයාට දැනෙන්න, එයාට දකින්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ කුමක්ද? ජීවිතය කියා දෙයක් නැත. ඉතින් ජීවිතය යනු කවරක්ද කියලා ලියන්න ගියාම අවසානයේ උත්තරේ හැටියට ආවේ ඒක විග්‍රහයක් නෙමෙයි, ජීවිතය කියා දෙයක් නැත කියන පිටුතර තමයි ලියලා තියෙන්නේ. ඒ ග්‍රන්ථයේ ලියලා තියෙනෙත් එහෙමයි. ඒ උත්තරේ තමයි අවසාන පිළිතුර වශයෙන් ලැබුණේ. දැන් ඔබට දැනෙන ඔයන්ට ජීවිතය කියලා යමක්. ජීවිතේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ආත්ම සෙනෙහය කියන්නේ දෙතෙන්ට. ඊළඟට මමත්වය කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ ඒ දෙයටම තමයි. ජීවිතයක් කියලා දෙයක් ඔබට තියෙනවා නම් මමත්වයක් ඔබට තියෙනවා. ජීවිතයක් කියලා දෙයක් නැහැ කියන පදනමේ ඉඳලා වැඩක් නැහැ. සංකල්පයේ ඉඳලා වැඩක් නැහැ. සියල්ල ආධ්‍යාත්මික දෘෂ්ටි සංකල්ප වචන දිය වෙලා ගොස් එකම නිරෝධයක් නිදහසක් නිවීමක් සංසුන් බවක් සංහිඳියාවක් අතහැරුණු බවක් ඔබේ ආධ්‍යාත්මය තුළින් ඔබට දැනෙනවා නම් ඒ තමයි ඔබේ ආධ්‍යාත්මික නිදහස නිවන. එහෙම නැත්නම් සැබෑම ජීවිතය. එහෙමත් නැත්නම් ධර්මානුකූල ජීවිතය ධම්ම ජීවිනෝ. ධර්මානුකූල ජීවිතය එතනයි තියෙන්නේ. අපිට කායික වශයෙන් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න ඕ වෙලාවට ආගම ධර්මවල ඉගැන්වුවට මේ මානසික වශයෙන් ධාර්මික ජීවිතය ගත කරන්න ඉගැන්වුවේ නැති එක ප්‍රශ්නයක්. අපි මානසික වශයෙන් ධාර්මික ජීවිතයක් ගත කළ යුතුය. චිත්තස්ස දමතෝ සාදු. හිත දමනය කරගන්නවා නම් ආධ්‍යාත්මික වශයෙන් ධාර්මික ජීවිතයක් යමෙක් ගත කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා යහපත් බොහොම අගේ කියලා වර්ණනා කළා. දැන් ඔබේ කයේ යහපත්කම නෙමෙයි බලන්න ඕන, හිතේ යහපත්කම. කොහොමද ඒ යහපත්කම ඇති කරගන්නේ? ඔබේ තියෙන දෘෂ්ටි ඔබ සූදානම් වෙන්න ඕන. බුරුල් වෙන්න ඉඩ දෙන්න, තුනී වෙන්න ඉඩ දෙන්න, දියව යන්නට ඉඩ දෙන්න, වාෂ්ප වෙලා යන්නට ඉඩ දෙන්න, එහෙම නැත්නම් දුරු වෙන්න ඉඩ දෙන්නට අවකාශය සලසන්න ඕන. ස්වභාවය තමයි යම් දෘෂ්ටියක් පැමිණිහාම ඒක අල්ලගෙන ඒකට විසඳුම් සපයන තමයි පුතඥයා පුරුදු වෙලා තියෙන්නේ. තරහ ආවහම තරහ අල්ලගෙන විසඳුම් සපයන. ලෝභය ආවහම ලෝභය අල්ලගෙන විසඳුම් සපයන. ආශාවල් ආවහම ආශාව අල්ලගෙන විසඳුම් සපයන බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු වෙන්න ඕන ඒ දේවල් පැමිණිහාම අතහැරලා විසඳුම සපය ගන්න. තණ්හාව ඇති වුණාම තණ්හාව අල්ලගෙන විසඳුමක් හොයනවා. ඉතින් ඒකට කවදාවත් හොයාගන්න බෑ විසඳුම. තව තව පැටලෙනවා. අවශ්‍යතාවන්ට අවසානයක් නැත. අවශ්‍යතාවයන්ගෙන් නිදහස් වීමේ අවසානයක් ඇත. එහෙමනම් අපිට කොහොමද නිදහස ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ? අවශ්‍යතාවන් නැති කර ගැනීම. කිසි දෙයකට ආස නැති පුජ්‍යලයා කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන කෙනෙක් නොවේ. කිසි දෙයකට ආස නැති පුජ්‍යලයා කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන, පිළිකුල් කරන, පහත් කොට සලකන, නිග්‍රහ කොට සලකන කෙනෙක් නෙමෙයි. යමෙක් යම් දෙයකට පිළිකුල් කොට, පහත් කොට, නිඳා කොට ගැටුණු සිතෙන් බලනවා නම් එයා ඒකාන්තයෙන් යම් කිසි තණ්හා මූල ධර්මතාවයක් සමග ජීවත් වෙන කෙනෙක්. එනිසා රහතන් වහන්සේලා ළඟ, බුදුරජාණන් වහන්සේලා ළඟ එහෙම පිළිකුලා, එහෙම ගැටුණු සිතා, ප්‍රසාදීය සිතා තිබුණේ නැහැ. ඉතින් ලංකාවේ හොඳ බෞද්ධයෝ ඉන්නවා. ඒ හොඳ බෞද්ධයයි සිතාගෙන ඉන්න ළඟ අය ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණේ මම දුටුවා. ඒ තමයි ලෝකේ හැම දෙයක්ම පිළිකුල් කරන, ප්‍රතික්ෂේප කරන, හැම දෙයක් එක්කම ගැටෙන කෙනෙක් තමයි හිතාගෙන ඉන්නේ මම මොකටවත් ආස නැති කෙනෙක්. හැමදේම විවේචනය කිරීම, හැමදේටම නිග්‍රහ කිරීම. ඒ වගේම වැඩදායීත්වය තමන්ට යහපත සලස්සන කෙනාට සමහර වෙලාවට වෛර කරන. ස්වභාවයේ ලක්ෂණයක් තියෙනවා. ඒකට ඒක ඇවිල්ලා තියෙන්නේ බුද්ධාගමේ පසුබිමේ තිබුණු දුර්වලකම. මොකද්ද? එයා ධනයත් එක්ක ගැටෙනවා. කීර්තියත් එක්ක ගැටෙනවා. කීර්තියත් හොඳ නෑ, ධනයත් හොඳ නෑ, ප්‍රසිද්ධියත් හොඳ නෑ, ලස්සනට ඉන්නත් හොඳ නෑ, හොඳට කන්න බොන්නත් හොඳ නෑ, ගේදර ලස්සන තියාගත්තත් හොඳ නෑ, ඇඳුමක් පැඳුමක් ලස්සනට ඇඳවත් හොඳ නෑ. ටිකක් ඉහලට ලොකු කෙනෙක් වගේ සිටියොත් එහෙම ඒකත් හොඳ නෑ. එයා අඩි ගණන් උසයි, මේමයි, අරයා මාන්නයි, උද්දච්චයි කියලා ඒකට බයිනෝ. ඒ කියන්නේ උස් වෙන්න බෑ. ඔක්කොම පහතට 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 එන්න කියලා තමයි ජනප්‍රිය බුද්ධාගමේ උපදේශය. මොකද යටහත් පහත් පැවතුම් ඇති බවද? එහෙම නේද උගන්වන්නේ ඔයගොල්ලන්ට? ඒ කියන්නේ ඕගොල්ලෝ වළංගෝදන ගන්නට ඇදලා දැම්ම කොහොම හරි. කියන්න තිබ්බේ ඔහොම නෙමෙයිනේ. උසස් විශිෂ්ට පැවතුම් ඇති බවද කියලා නෙනේ. උසස් විශිෂ්ට පැවතුම් ඇති කරගන්න. යතහත් පහත් පැවතුම් තියාගන්න එපා. උසස් විශිෂ්ට පැවතුම් තියෙන්න ඕන ආධ්‍යාත්මයට. තේරෙනානේ? හැමෝටම වඩා ඉහළින් ඔබේ මනස තියෙන්න ඕන. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මාන්නේනේ කියලා. එතකොට යටහත් පහත් පැවතුම් දාගත්තහම මාන්නේ නෙමෙයිද තියෙන්නේ? යා හදාගත්ත මානයක් නෙමෙයිද ඒක? මානයක්. උසස් විශිෂ්ට පැවතුම් කියලා කියන්නේ අර මාන්න අධික මිනිස්සුන්ගෙන් මාන්නයටපත් වෙලා ඇති කරගන්න උසස් විශිෂ්ට පැවතුම් නොව අපි ඇති කරගන්නවා ඒ පුජ්‍යලයන් ළඟ නැති සංහිඳියාවක්, ඒ පුජ්‍යලයන් ළඟ නැති සංවරයක්, ඒ පුජ්‍යලයන් ළඟ නැති දූරදර්ශී බවක්, ඒ පුජ්‍යලයන් ළඟ නැති නිර්වුල් බවක්, ඒ පුජ්‍යලයන් ළඟ නැති සාර්ථකත්වයක්, ඒ පුජ්‍යලයන් ළඟ නැති පෞරුෂයක්. ආන්න උසස් විශිෂ්ට පැවතුම් කියන්නේ ඒවට. දැන් නරකද? හොඳයිනේ නේද? ඒ නිසා යටහත් පහත් පැවතුම්ව උසස් විශිෂ්ට පැවතුම්. බුදු කෙනෙක් කැමති බුදුකේ හාමුදුරුවන්ගේ ඉස්සරහට ආවම බුදුහාමුදුරුවෝ සන්තෝෂ. බුදුහාමුදුරුවන්ට වඩා උසස් වෙන්න කැමති නම් බුදුහාමුදුරුවෝ හරි සන්තෝෂයි. පහත් වෙන්න නැතුව උසස් වෙන්න ඕන. මොකද බුදුහාමුදුරන්ට වඩා උසස් වෙන්න නම් බුදු ගුණට වලට වඩා එයාට ඉහළට යන්න සිද්ධ වෙනවා. බුද්ධ ඥාණයට වඩා ඉහළට යන්න සිද්ධ වෙනවා. බුදුහාමුදුරන්ගේ විමර්ශන ශක්තියට වඩා ඉහළට යන්න සිද්ධ වෙනවා. කාට හරි පුළුවන් නම් ඒක හරි ශ්‍රේෂ්ඨයි. ඉතින් සන්තෝෂ වෙනවා. මා ඉදිරියට ඇවිල්ලා මගේ විදර්ශනා ඥාණයට වඩා වේගවත් විදර්ශනා ඥානයක් දුටුවොත් මට හරි සන්තෝසයි. මන් දකින්න නැති පැති මට පෙන්වනවා කියලා. මට වඩා ගුණයෙන් යුක්ත නම් මන් සන්තෝසයි. මට වඩා ආධ්‍යාත්මික සංහිඳියාවකින් යුක්ත නම් මට සන්තෝසයි. මට වඩා සංවරයකින් යුක්ත නම් මට සන්තෝසයි. මට වඩා ගැඹුරු ධර්මඥානයකින් යුක්ත නම් මට සන්තෝසයි. අන්න මාව අභිභව යන කෙනා. ඉතින් මං සන්තෝසයි. හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඒක. පුළුවන් නම් අම්ම තාත්තටත් වඩා ඉහළින් යන්න ඔබ. ඇයි? ගුණයෙන්, ඥානයෙන්, හැදියාවෙන්, සංවරකමෙන්, ශ්‍රේෂ්ඨත්වයෙන්, විශිෂ්ටත්වයෙන්, විදර්ශනාවෙන් ඔබ ඒ අයටත් වඩා ඉහළ උසස් වන්න. එවනම් අපි වීසි කරලා දාන්න ඕනේ යතහත් පහත් පැවතුම් නෙමෙයි උසස් විශිෂ්ට පැවතුම් ඇති මිනිස්සු වෙන්න ඕන. යතහත් පහත් පැවතුම් වුණොත් එහෙම ඉතින් එයා ඉවරයි. ඒ නිසා උසස් විශිෂ්ට පැවතුම් ඇති මිනිස්සෙක් වෙන්න ඔබේ ආධ්‍යාත්මය තුලත් ඔබේ සමාජය තුලත් වටපිටාව තුලත්. පෙරකෙව් කරුණුණක් පැහැදිලි කරය වඩා හොඳින් ලබා ගැනීම සඳහා අවධියක් ඇති කරේ. දර්ශනයක් දැක්මක් තුලින් සම්මා දිට්ඨිය තුලින් සියල්ල නිවැරදි කරගන්න මාර්ගයට පිවිසෙන මගක් ආර්ය අෂ්ටාංග මාර්ගය. දැක්ම කොහොමද ඔබේ දර්ශන වේදය? එහෙම නැත්නම් විෂන් එක නිවැරදිව දකින තැන අනිත් දේවල් නිවැරදි වෙන බව බුදුරජාණන් වහන්සේ දුටුවා. වැරදි විදියට දකින තැන අනිකුත් දේවල් වැරදි බවට පරිවර්තනය වෙන බව බුදුරජාණන් වහන්සේ දුටුවා. වැරදියට දැක්කොත් සම්මා සංකප්පයක් වෙයිද මිත්‍යා දෘෂ්ටියක් තියෙද්ද? කවදාවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටියක් තියෙද්ද මිත්‍යා සංකප්පයක් තියෙද්ද සම්මා වාචාවක් වෙයිද? වෙන්නේ. ඒ තුන තියෙද්දි අනිත් දේවල් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් හැදේද? හැදෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියක් තියෙද්දි සම්මා සමාධියක් නැහැ. මිත්‍යා දෘෂ්ටියක් තියෙද්දි සම්මා සතියක් නැහැ කියනතුන. එහෙමනම් දැකීම නිවැරදි වෙන තැන සම්මා සංකප්පේ සමාධිය දක්වා නිවැරදි වෙන අතර දැකීම අපිරිසුදු වුණොත් වැරදි වෙනවා, දැකීම පිරිසුදු වුණොත් නිවැරදි වෙනවා. නිසා දැකීම නිවැරදි වෙන්න ඕන. මේක හංග ගන්න, කෙලෙස් හංගන්න, යටපත් කරන්න තියෙන දහමක් නෙමෙයි. දැකීම පිරිසුදු වෙන තැනින් අතීතයට තථා භායි කියලා ආයුබෝවන් කියලා එයා සමු ගන්නවා. අතීතයෙන් සමු ගන්න. මොකද අතීතයේ වැරදිකාරය හදන්න බෑනේ. බුදුහාමුදුරුවෝ අතීතානුසෝචන්ති කියලා කිව්වේ ඒකයි. අතීතේ හදන්න බෑ. ඒ නිසා අතීතේ රටාබායි කියලා අයින් කරන්න. අතීතේ හදන්න පුළුවන්? බෑනේ. පහුවෙච්ච දේ හදන්නේ කොහොමද? ඒක අයින් කළා. මෙතන ඉඳලා ඔබ සාර්ථකත්වයට පත් වෙනවා. මෙතන ඉඳලා නෑ. නේද? අඟුලිමාල මහරහතන් වහන්සේ අඟුලිමාල පිරිතේ සත්‍යක්‍රියා කරන්නේ මම ආර්ය භූමියේ උපන්දා සිට දැන දැන ප්‍රාණීක් නිරුද්ධ කළේ නැහැ කියලා. කිසියෙකගේ ප්‍රාණය නිරුද්ධ කළේ නැහැ කියලා. දැන් එහෙම මතක් කරන්නේ ඔබට මෙතන ඉඳලා පවිත්‍ර වීමේ දේශය ඇති කරගන්න, පහසු ඇති කරගන්න. ඒ වගේම සත්‍යත් ඒක. අතීතේ හදන්න බෑ. මෙතන ඉඳලා ඔබ හැදෙන්න. මේක නුවණ ඇති අයට පමණයි, ප්‍රඥාවන්තයන්ට පමණයි, ප්‍රඥාව දුර්වල අයට මේක තේරෙන්නේ නැහැ. ඒ අය තව කාලයක් කවි කීකිය, ගාථා කීකිය, සූත්‍ර කීකිය, මේ මොනවද අර පාවාඩ එලෙල, මේ කප්රුක් පූජා ඒවා මේව කර කර, පිච්චමල්, රෝසමල් සහ නෙළුම්මල් පූජා කර කර එහෙම යන්න ඕන ටික දුරක්. කාලයක් ඒගොල්ලෝ යන්න ඕන. මොකද ඒගොල්ලන්ගේ තාම මෙතෙන්ට අවශ්‍ය කරන විදර්ශනා ප්‍රඥාව ඇති වෙලා නැහැ. ඒගොල්ලෝ තාම ඉන්නේ ශ්‍රද්ධාව වගේ පොඩි වෘත සීලමය පසුබිමක් වගේ දෙයක වුන් ඉන්නේ. ඔවුන්ගේ තාම විදර්ශනා බලය ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ දුර්වලයි තාම. ඒතකොට ඒගොල්ලෝ යම් දවසක පෝසත් වුණාට පස්සේ මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආපු කොහොම දෙනෙක් එහිමයි. අර වටේ ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිත් එහෙමයි ආවේ. එතෙන්ට එන්න ඕන. ආයි මේව තේරුම් අරගෙනත් එතෙන්ට යන්නත් පුළුවන්. ඒකට හේතුව අවබෝධය. අවබෝධයෙන් ක්‍රියා කිරීම සහ අනවබෝධයෙන් ක්‍රියා කිරීම අතර වෙනස තියෙන්නේ ඒකේ. ක්‍රියාවලිය හොඳයි. අවබෝධයෙන් ක්‍රියා කරන්න ඕන. ක වෙන්න ඕන. ඔබට තියෙනවද ආවරණ නැති ඥානය? ආවරණේ නොවුණු ඥානයක් තියෙනවද? මොනවද මේ ඥානය ආවරණේ වෙනවනම් ආවරණේ වෙන්නේ මොනවයින්ද? ඔබට දෘෂ්ටි තියෙනවනම් ආගමික, ජාතික, වාර්ගික, පූජ්‍යල, බහුමත මොනවා හරි ශේෂ්ත්‍රයක දෘෂ්ටි ජාලයක් තිබුණොත් ඒ දෙයින් වැහෙන්නේ මොන කොතනින්ද? මොකද්ද වැහෙන්නේ? ඔබේ ඥානය වැහෙනවා. ඊට පස්සේ යා ඥානයෙන් නෙමෙයි අර සංකල්පයෙන් ලෝකෙ දිහා බලන්නේ. යාට තේරෙන්නේ නැහැ වෙනද ලෝකෙ දිහා බලන්නේ. ඒ ලෝකෙ හැටි ආගමික සංකල්පේ ඉන්න කෙනා ආගමික සංකල්පයෙන් බලනවා. දේශපාලන සංකල්පේ ඉන්න කෙනා දේශපාලන සංකල්පයෙන් බලනවා. වාර්ගික සංකල්පවල ඉන්න මිනිස්සු වර්ගික සංකල්පයෙන් බලනවා. රට පිළිබඳව සංකල්පයකින් ඉන්න මිනිස්සු ඕ රට පිළිබඳව සංකල්පවලින් බලනවා. එක්කෙනෙකුටවත් මේ ආවරණය නොවූ ඥානයකින් බැලීමේ හැකියාව නැහැ. තිස්සේ මාව බලන්න ඔබ කුමකින්ද ආවරණය කරගෙන තියෙන්නේ? ඇත්තටම ආවරණයක් නැද්ද? ඔබේ දර්ශනය තුළ ආවරණයක් නැද්ද? ඔබේ දැකීම තුළ ආවරණයක් නැද්ද? ඔබේ ඇස් ඉදිරියේ කණ්ණාඩි දෙකක් නැද්ද? තියෙනවද? තියෙනවා නම් අයින් කරගන්න. අයින් කරන්න තියෙන්නේ ආදීනවේ බලන්න. එයි හේතුඵල ස්වභාවය බලන්න. ඒ ග්‍රහණේ ස්වභාවය බලන්න. ඉවසීමෙන්, විදර්ශනාවෙන් ප්‍රහාණය කරන්න, දුරු කරන්න. කොහොම හරි ඒ දෘෂ්ටි ගැලවෙන්නයි ඕන. සුවිශේෂයෙන්ම මෙන්න මේ කාරණය ගැන ඔබ අවබෝධයට පත් වෙන්න ඕන. ඔබ යම් කාරණයක ගැටෙන ස්වභාවයක් තියනවාද? එයින් අදහස් වෙන්නේ ඒ කාරණය සමග ඔබ ළඟ ඇලෙන ගුණයක් තියනවා කියන එක නෙමෙයිද? ඔබට ගැටෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ ඔබ ළඟ ඇලෙන ගුණයක් තියනවා. ඒ ඇලෙන ගුණය නිසා ගැටෙනවා. අපි මෙහෙන් ඒක ඉපයි කියලා දීපු නිසා. ඔබ ළඟ යම් කාරණයක ගැටෙන ගුණයක් තියෙනවා නම් ඒකේ රහස තමයි ඒ කාරණේ වෙනුවෙන් ඔබ ළඟ ඇලෙන ගුණයක් තියෙනවා. කාටවත් එක නෑ කියන්න බෑ. එහෙම නැත්තම් ඒක එන්න විදියක් නෑනේ ඔබට. ඇලෙන ගුණයක් තියෙන නිසාම තමයි යමෙක් ගැටෙන්නේ. ඒ කියන්නේ යමෙක් ගැටෙනවා නම් එතන යම් ඇලෙන ගුණයක් තියෙනවා. සියල්ල අත්හල කෙනෙකුට ඇලීම් වලින් නිදහස් වෙච්ච කෙනෙකුට ගැටෙන්නට හේතුවක්වත් ඇලෙන්නට හේතුවක්වත් රඳවා ගන්නට හේතුවක්වත් පැවැත්මට හේතුවක්වත් නැති වෙයි කියන හේතුවක්වත් ආයි උපදී කියන හේතුවක්වත් මැරෙයි කියන හේතුවක්වත් නැහැ. හේතු බංග කළා කියන්නේ ඒකනේ. හේතු බංග, හේතු නිරුද්ධ කළා, භංග කළා, නැති කළා. එයා ළඟ මැරෙන්න හේතුත් නැහැ, උපදින්න හේතුත් නැහැ, ගැටෙන්න හේතුත් නැහැ, ඇලෙන්න හේතුත් නැහැ, රැඳෙන්න හේතුත් නැහැ, වෙන්වෙන්න හේතුත් නැහැ, පවත්වන්න පවතින හේතුත් නැහැ. හේතු බංග. ඒ හේතුවක් නිසානේ හැමදේම තියෙන්නේ. ගැටෙන්නේ හේතු නිසා. ඇලෙන්නේ හේතු නිසා. මොකද්ද ඇලීමට හේතුව? හොඳයි, ප්‍රියයි, මනාපයි, කාන්තයි. ඒක තමයි හේතුව. නේද? ඇලීමට. ගැටෙන්නට හේතුව අප්‍රියයි, අමනාපයි, ප්‍රසන්නයි, අකාන්තයි, මේක අවලස්සනයි. ගැටෙන්නට හේතුව. එතකොට මේ ලෝක භාවනාවල් කියන තරමක් තියෙන ඇලීම් ගැටීම් භාවනා. එහෙම නැත්නම් මමත්වේ භාවනා, මම භාවනා කරමි කියන භාවනාවල් තමයි ඔය සාමාන්‍ය එච්චර දියුණු නැති හාමුදුරුවරුයි ගිහියොයි සියලු දෙනාම ලබා දෙන්නේ මේ භාවනාව. ඇලීම් ගැටීම් භාවනාව. මේ ඇලීම් ගැටීම් දුර්ලභ භාවනාව ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ තව විශිෂ්ට ධර්මයක් අවබෝධ කරගත්ත ස්වාමීන් වහන්සේලාට. ඒ ගිහි පින්නතුන්ලාට පුළුවන්. එතකොට දුර්වල අය සාමාන්‍ය ඇලීම් ගැටීම් භාවනාවල් වල යන්නේ විශිෂ්ටයෝ ලෝකයේ ඇලීම් ගැටීම් භාවනාවන් වලින් තොර වෙච්ච ඒ දර්ශන අවබෝධය ළඟා කරගන්න. ඔබගේ මොලේ තියෙන නොවැඩුණු ස්නායු ක්‍රියාකාරීත්වයන් අවදි කරලා විශේෂයෙන් තමන්ගේ ඥානය නුවණ වර්ධනය කරලා දකින්නට ආරෙන්නට මේක අතේ දුරින් කඩා ගන්න තියෙන ඵලයක් නෙමෙයි. බොහෝ ඉහළින් තියෙන දෙයක්. අපේ තේරෙන්නේ නැහැ කියන්නේ ඒකනේ. අතේ දුරින් කඩා ගන්න තියෙන දේවල් ඒගොල්ලන්ට සමානව සාපේක්ෂිත ඒගොල්ලන්ගේම බෝට්ටුවේ ඉඳගෙන කියන දෙයක් නම් ඒගොල්ලන්ට හරියට තේරෙනවා. මොකද හේතුව අතේ දුරින් කඩා ගන්න තියෙන දේවල් ගැන මේ කියන්නේ. නමුත් මේක ඒගොඩ ඉඳන් කියන කතාවක් බෝට්ටුවට ඇහෙනවා මදි. ඒගොල්ලන්ගේ බෝට්ටුවේ නෙමෙයි. ඒගොඩ ඉඳන් කියන කතාවක් අර මෙගොඩ ඉන්න කට්ටියට ටිකක් ඇහෙනවා මදි. විශේෂ ශ්‍රවණ පද්ධතිය විශේෂ නුවණක් අනිවාර්යෙන් යෙදවිය යුතුමයි සත්‍ය අවබෝධය පිණිස. ශේෂයෙන් බැලීමක් වෙන්න ඕන. එහෙම නැත්නම් ජීවිත අවබෝධය ඇති කරගන්න ලේසි වෙන්නේ නැහැ. ලාබාල ඥානයකට පුළුවන් කමක් ලැබෙන්නේ. ඔබේ ආධ්‍යාත්මය දෙස බැලුවහම ඔබේ මනස කුඩා ළමයෙක්ගේ වාගේ ප්‍රභාස්වරව සංසුන්ව නිහඬව විවෘතව අව්‍යාජව සත්‍යවාදීව මායාකාරී ස්වභාවයන්ගෙන් දුරව අතීත පොදි නැති, අනාගත පොදි නැති, වර්තමාන පොදි නැති, දැඩි දෘෂ්ටි, දැඩි සංකල්ප, දැඩි වචන නැති මෘදු බව, අනතිමානී බව, ආදී ගුණයන්ගෙන් පිරුණු ඒ ලක්ෂණයන්ගෙන් යුක්ත නම් ඔබ තමයි අර භික්ෂුවගේ ගුණ අයති ඒ ශ්‍රාවකයා. දාකයි හිතන්න මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ මේ හිස මුඩු කරලා සිවුරු දාගත්තාම කියලා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඔබ භික්ෂුවක් වන්නේ ඔබේ ආධ්‍යාත්මය තුළින්. සත්‍ය අවබෝධ කරගන්න හැම කෙනෙක්ම භික්ෂුවක්. අර භික්ෂුන් වහන්සේගේ ගුණ ආධ්‍යාත්මය තුළ තියෙනවා නම් ඔබ භික්ෂුවක්. එතකොට මේ සංයමය, මේ සංවරය වදයක්ද? නෑ. ඒකාන්ත වශයෙන්ම මේ සංයමය, මේ සංවරය වදයක් නෙමේ. තමන්ගේ ජීවිතේට සිසිලසක්, සහනයක්. දෘෂ්ටි ඇති බව, සහනයක්. මේ රටේ වැඩියෙන්ම ගැටියුම් තියෙන්නේ බහු දෘෂ්ටි, බොහෝ දෘෂ්ටි පිරීලා තියෙන්නේ. ඒ දෘෂ්ටි නිකන් නෙමෙයි, මිනිස්සුන්ගේ ජීවිතවල හිර වෙලා තියෙන්නේ. ඒකට දහමක් නැහැ. දහමේ කියලා ගන්නෙත් පොතු ටික, ලෙලි ටික, කටු ටික, දිරච්ච අතු ටික ගන්න. ඒ ගහේ තියෙන හරය නෙමෙයි, ඵලේ නෙමෙයි අරන් තියෙන්නේ. ඒ දෘෂ්ටිධාරීන් සියලු දෙනා ඒක තමයි හැටි. ගැටෙන්න උමනා කරා හොයන්නේ ගැටෙන්න කරුණා. මිදෙන්න උමනා කෙනා හොයන්නේ මිදෙන්න කරුණා. ඔය පින්නතුන් මිදෙන්න කරුණක් හොයාගන්න පින්නතුන්, සොයන පින්නතුන්, සාගත්ත පින්නතුන්, සොයන පින්නතුන්, මිදෙන්න කරුණක් හොයාගන්න. ගැටෙන්න කරුණක් නෙමෙයි, මිදෙන්න කරුණක් හොයාගන්න. විවෘත මනස තබාගෙන ඔබ දෘෂ්ටි ලිහිල් කිරීම, බුරුල් කිරීම, දියවෙන්නට ඉඩ හැරීම කරන්න ඕන. දෘෂ්ටි ලිහිල් වෙච්ච තරමට ඔබට සැහැල්ලු දැනේ, සහනය දැනේ. යම් දෘෂ්ටියක් තුළ ඔබ හිර වෙන තරමට ඔබ ගොරෝසු වේ, රළු වේ, ඔබේ ජීවිතේ බර වේ. ඔය ආගමික දෘෂ්ටි දාලා තියෙන එහෙමයි. ගොරෝසු කරලා දාලා තියෙන, දැඩි කරලා දාලා තියෙන, බය කරලා දාලා තියෙන, ඒවත් අතරින් ඉන්න බැරි වෙන විදියට. පව්. මේ මිනිස්සුවේ දෘෂ්ටියේ නන්දව මිය යනවා. දැඩි දෘෂ්ටි ධාරින් සියලු දෙනාම නැවත උපදින්නේ පාපය තුල. එනිසා ඔබ දෘෂ්ටි ලිහිල් කරන්න මෙලවත් ඔබට නිවනක් තියෙනවා, සසරත් ඔබට නිවනක් තියෙනවා. සතුරෙකුට දිය හැකි හොඳම දඬුවම මා ඔබට කියා දෙන්න. ඒ තමයි සද්ධර්මය ඔවුන්ට ලැබෙන්න සලස්සන්නට එපා. සද්ධර්ම අවබෝධය කර ගැනීම සඳහා උපදේශ අපයන්නට එපා. සද්ධර්මයට එන මාර්ගය කියා දෙන්නට එපා. සතුරෙකුට දිය හැකි හොඳම දඬුවම එයයි. ඇයි? මොකද ඊළඟ ආත්මේ ඒකාන්තෙන් අපායට යවන්න පුළුවන්. අපායට ගියාම මිනිස්සු අවුරුදු කෝටි ගාණක් ලක්ෂ ගාණක් අපායේ දුක් විඳිනවා. ඉතින් නියම දඬුවමනේ. මං කරන්නේ ඒක. සද්ධර්මයට ගරහනවා නම් මට ගරහනවා නම් තුනුවන්ට ගරහනවා නම් එයාට සද්ධර්ම මාර්ගය දෙන්නේ නැහැ. කියන්න යන්නේ නැහැ. අවවාද කරන්න යන්නේ නැහැ. අර අශ්වපාලකයා ඇහුවනේ බුදුහාමුදුරුවන්ගෙන්. එයා කිව්වා එයාගේ කියන දේ අහන්න ඇති අශ්වය මරා දානවා මගේ කුල පරම්පරාව රැක ගන්න කියලා. බුදුහාමුදුරුවෝ මාත් ඒකම තමයි කරන්න කිව්වා. මාත් මරා දානවා කිව්වා කියන දේ අහන්න ඇති අය. එතකොට බුදුවරුන්ට ගැළපෙන්නේ නැහැ නේ කිව්වා මරණ එක. මගේ මරණය මේක එක මොනවද? අවවාද අනුශාසනා නොකිරීමෙන් ඕ කටයුතු කරනවා. කිරීමෙන් වලකිනවා කිව්වා. ඒක තමයි ශාසන ධර්මයේ මිනිස්සුන්ට ලබා දෙන මරණීය දණ්ඩනය. තේරුණානේ? එහෙනම් ඔබේ හොඳම මිතුරාට දෙන්න ඕන දේ මොකද්ද කියලා දැන් දන්නවා. ඔබේ පරමහතුරාට දෙන්න ඕන දඬුවම මොකද්ද කියලා දන්නවා. මොකද්ද හොඳම මිතුරාට දෙන්න ඕන දේ? සද්ධර්ම මාර්ගයේ යවන්න. ධර්මයේ පිහිටවන්න, සීලේ පිහිටවන්න කියලා කිව්වේ අර නිකම් වෘත සීලවල නෙමෙයි. මේ ධර්මයේ තුල තියෙන ආධ්‍යාත්මික මනෝ සංවර සීලයක්. මේ දේශනාව තුළදී ඔබ තුල ඇති කරන්නේ මේ සීලය, මේ ශික්ෂණය. මේ දෘෂ්ටිය තුල ශික්ෂණය, සංකල්පය තුල ශික්ෂණය. ඒ තුල ශික්ෂණය කියන්නේ මානසික ශික්ෂණය. මනෝ සංවර සීලය, ආර්ය සීලය කියන්නේ ඕකට අර පද ටිකක් පස්සේ හදුව ආර්ය සීලය කියලා. කිසුන ආජ පරුෂ වාච සම්පප්පලාප මිච්ඡා ජීවරේ මේ දාලේ ඉවරලා. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ආර්යකාන්ත සීලය කියන්නේ ওই වෘත සීල පනවන අවුරුදු 20කට කලින් ඉඳලම තිබිච්ච ඒවා. අවුරුදු 20කින් පස්සේ නේ වෘත වලින් මේ විනය, මේ වෘත සීල පැනෙන්නේ නැහැ. බුදු කෙනෙක් විනය පැනෙවුවා. නැත්තම් එහෙම දෙයක් අවශ්‍යම තිබුණේ නැහැ. දර්ශනයක් අවශ්‍ය කරේ අර පිරිස වැඩි වෙන නිසා පොඩ්ඩක් පාලනය කරගන්න යම් යම් විනය පද්ධතියක් තිබුණා. ඒ නිසා සීලය පිහිටවන්න ඕනේ. ඥානය පිහිටවන්න. තමන්ගේ හොඳම මිත්‍රය දැන් පිරිස එක්කන් ඇවිල්ලා තියෙන ඒ නිසා තමන්ගේ හොඳම මිත්‍රයට, මිතුරියට මට දෙන්න පුළුවන් ලොකුම දායාදය තමයි ධර්මයේ පිටවන එක. වැඩි නෙමෙයි. ඉතින් ඉස්සෙල්ලා හුරු කරගන්න ඔය පෙන් ඩ්‍රයිව් එකක් හදලා නේද රේඩිය එකක් එක්ක මෙන්න මේ බණ ටික අහන්න කියලා දෙනවා. මෙහෙම නැත්තම් මේ වෙබ් අඩවියක් YouTube address එකක් දෙනවා මේකෙන් බණ අහන්න කියලා. ඔච්චර. ඒ කරන්න බලුවන් ලොකුම තෑග්ග. වටිනාම දේ ඒක. මේ ගෙවල් දොරවල් දෙනවට වඩා වටින දෙයක්. ඉඩමක් කඩමක් හදලා දෙනවට වැඩිය වටින දෙයක්. වාහනයක් අරන් දෙනවට වඩා වටින දෙයක් එයාට බණ ටිකක් අහන්න සලස්සන එක. ඒ වගේම සතුරෙකුට දෙන්න පුළුවන් හොඳම දඬුවම ආර්ය මාර්ගයේ නොදී සිටීම, මඟ පෙන්වීම, තොරවීම, අනුශාසනා නොකර සිටීම. මොකද බොහෝ ඉතාම පහසුවෙන් අපායට යැවීමේ පහසුකම අපිට භාග්‍ය ලැබෙනවා. හැකියාව තියෙනවා. ඒකයි තියෙන්නේ. මං කී ගරහන කිසි කෙනෙක් එක්ක මං අමනාපයක් නැහැ. يعني වැරදි කරන්න යන්නේත් නැහැ. තව සද්දි නැතුව ඉන්න. තව පව් කරගන්නවා. තව පව් කරගෙන අපාය ඩබල් කරගන්නවා. ට්‍රිපල් කරගන්නවා. ඒක දහගුණේ වැඩි කරගන්නවා. මනසින් කරොත් ඒ මානසික ස්වභාවයට කරුණ විපාක එනවා. මනස පුපුරලා ඩිංගක් එහාට ගියාම යාගේ වචනේ පාපේ පිට වුණොත් ඒ ස්වභාවයට කර්මය බලවත් වෙනවා. වචනේ නුත් එහාට ක්‍රියාව බලවත් වුණොත් එයාට ක්‍රියාව සුළ සීමාවේ විපාක සැලසෙනවා. තේරෙනවද නේද? ඒ ආධ්‍යාත්මික කර්මය බලවත් වෙන්න වෙන්න තමයි ඒක වචනයට ක්‍රියාවට කියන සීමාවට එක එන්නේ. මේ මිනිස්සු මේ තණ්හා මූල කරගෙනනේ ඔක්කොම තියෙන්නේ. ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ ඉස්සරහට ධර්මයේ කියාගෙන යනකොට මේ හිතනවා මේ මේ කීර්තියට, මේ ප්‍රසිද්ධියට, මේ හම්බ කරන් කන්න. මේ ලංකා මිනිස්සු හරිම මේ තරහ වැඩනේ මේ හම්බ කරන් කනවට. ඔව්, කිසිම කෙනෙක් හම්බ කරන් කනවට දියුණුවට කැමති නෑ. දැන් එතකොට මේ රටේ රජ වෙන්නෙත් අනේ මං කරත්තෙන් යන්නම් කියලා තමයි එන්නේ. මොකද හේතුව මේ රටේ මිනිස්සු හරි කැමති එහෙම කරත්තෙන් ගිහිල්ලා කෙහෙල් කොළේ බත් කාලා අමුඩි ගහගෙන පොඩ්ඩක් අයින වාඩි වෙලා ඉඳලා පාරිසරෙප්පු දෙකක් නැතුව ගිහිල්ලා අඳුම වටිනාකම ඉවරලෝසුවක් බඳලා ඒ නිසා මේ මිනිස්සු අභියසදී එහෙම ඉන්න වෙනවා. දැන් දවසක් හාමුදුරු කෙනෙක් කහට ගෑවිච්ච ඉරිච්ච සිවුරක් ඇඳගෙන හිටියා. මං අහුව ඇයි මෙහෙම ඇඳන් ඉන්නේ කියලා. සිවුරු නැද්ද සායනහසට? ආ නෑ නෑ තියෙනවා කිව්වා. දායකයෝ පැහැදෙන්නේ මෙහෙම හිටියේ මේ කිව්වා. මගේ පොඩි ඉරිච්ච සිවුරු දෙක තුනක් තියෙනවා. ඕක ගෙනල්ලා මාද්වාස්වලට අඳින්න ඕන. ඒක තමයි ක්‍රමය. යා තමයි හරි සංවර කියන හරි නියතමානී කෙනා. ඒ කියන්නේ සම්පූර්ණ මොලේ කණ පිට ගැහිලා තියෙන්නේ ආයේ ප්‍රකෘති තත්ත්වයට ඇති කරන්න මේ මේ රටේ මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙලා ඉන්න ඕන ආයි වඩින්න ඕන තුන් වතාවක්. එක වතාවක් කරලා මදි මෛත්‍රී බුදුහාමුදුරු තුන් හතර වතාවක් වඩින්න ඕන. මේ මොලේ හදන්න ලේසි නෑ. මේ මොලේ හදන්න ලේසි නෑ. ඒක තමයි බණ කියලා හිතන්න. ඒක තමයි ධර්මය කියලා හිතන විදියටම මිනිස්සුන්ගේ ඇඟ ඇතුළට ගිහිල්ලා, ලේවලට ගිහිල්ලා, මස්වලට ගිහිල්ලා, ඇටවලට, ඇට මිදුළුවලට ගිහිල්ලා ඉවරයි. ඒ විස බීජේ. ඒ නිසා ඒක හදන්න බෑ. ඒකත් එක්කම මිනිස්සු මේයයි. ටික දෙනෙක් තමයි ජීවිතය ආලෝකමත් කරගන්න තියෙන දහමක් කියලා මේක. තමන්ට ආධ්‍යාත්මික සැපය පිණිස පවතින, මානසික සැපය පිණිස පවතින, කායික සැපය පිණිස පවතින, ජීවන සැපය පිණිස පවතින, නිවීම පිණිස පවතින, සහනය පිණිස පවතින, සැහැල්ලුව පිණිස පවතින, මෘදු බව පිණිස පවතින, ශ්‍රේෂ්ඨත්වයේ පිණිස පවතින, ජේෂ්ඨත්වයේ පිණිස පවතින, අග්‍රස්ථානයේ පවතින විදියට ජීවිතයට ධර්මය එකතු කරගන්නේ සුළු ප්‍රඥාවන්ත පිරිසක්, නුවණැති පිරිසක්ම පමණයි. ඒකනේ වැඩි. මේ සමාජය අක්‍රීය වෙලා නිකන් නෙමෙයි අපිත් අක්‍රීය කරනවා. මොකක් හක් කරන්න බෑ. දැන් මෙතෙන්ට එන පිටුතුන්න නැහැ. නැත්තම් මේ සමාජය තුල පන්සලේ හාමුදුරුවෝ බණ පොතක් ගහලා ඇයි සමාජයට එක සූත්‍රයක්වත් ලියලා හරි දෙන්නේ නැත්තේ කියලා පන්සලෙන් ඇහුවොත් පන්සලේ හාමුදුරුවෝ දෙන උත්තරේ මොකද්ද? ආපෝ දායකයෝ කියයි මේ බණත් විකුණම් කරනවා කියලා. එහෙම කියයි කියලා බයයි. ඒකයි හැටි. හරි 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 දුරවලයි. ලෝකේ විකුණන් කෑම අතර ශ්‍රේෂ්ඨතම විකුණාගෙන කෑම තමයි ධර්මීය විකුණාගෙන කෑම. කවුරු හරි නැහැ කියනවද ඒක? කෙනෙකුට පුළුවන් නම් ධර්මය විකුණලා කන්ද. ඒක තමයි ශ්‍රේෂ්ඨතම ආලවි කිරීම. ඒක තමයි ශ්‍රේෂ්ඨතම විකුණීම. පුළුවන් තරම් ධර්මය විකුණන්න. ඕකට විරුද්ධ වෙන්නේ සල්ලි ලොකු මිනිස්සු. ඒ කියන්නේ එයාට 1000 කොලේ ධර්මයට වඩා වටිනවනම් අන්න එයා ඔකට විරුද්ධ වෙනවා. හැබැයි 1000 කොලේට වඩා ධර්මයේ වටිනවනම් එයා මේකට එකඟ වෙනවද නැද්ද? එකඟ වෙනවා. එතකොට මේකට විරුද්ධ වෙන්නේ සල්ලි වාස යන මිනිස්සු. සල්ලි වල වටිනාකම දකින මිනිස්සු. තේරෙනා නේද? අපිට යම්කිසි විශේෂ දෙයක් හම්බුනොත් එහෙම අපි ඒකේ මුදල නෙමේ ගණන් හදන්නේ. අපිට ඒ ලැබිච්ච දේ ගණන් හදන්නේ. තේරෙනානේ? ඒ නිසා අපිට මේ ලෝකේ විකුණන් කන්න පුළුවන් හොඳම දේ තමයි, වටිනම දේ තමයි, දිරවනම දේ තමයි ඔබ ධර්මය අලෙවි කරගෙන ජීවිතේ ගොඩනගන්න, ජීර්ණය කරගන්න. ඒක මාළු විකුණන ලබන ආදායමට වැඩිය, ඒක කුඩු විකුණන ලබන ආදායමට වැඩිය, ඒකේ ලෝලු විකුණන ලබන ආදායමට වැඩිය, ඒක සිගරට් සුරුතු විකුණන ලබන ආදායමට වැඩිය, ඒකේ බිත්තර විකුණන ලබන ආදායමට වැඩිය, මස් මාංශ විකුණන ලබන ආදායමට වැඩිය, පිරිසුදු බවක් ලස්සන බවක් ඒක නේද? ඒක මිහිරි ඇතර. මොකද මං යහපතක් දීලා කෙනෙකුගේ ජීවිතේ සුවපත් කරන මාර්ගයක් දීලා මම මුදලක් ගත්තේ කියන එකේ පවිත්‍රත්වයක් තියෙනවා. අර අරමයි ඔක්කොගේම යම්කිසි පාපයක් නැද්ද? විතර විකුණලා ගන්න සල්ලි වලින්, මාස් විකුණලා ගන්න සල්ලි වලින්, සුරා විකුණලා ගන්න සල්ලි වලින් ඒව යම්කිසි දෙයක් තියෙන්න පුළුවන්. අව්‍යාවද විකුණලා ගන්න සල්ලි වලින් ඒක තියෙනවා උපත. වස විශ්ව විකුණලා ගන්න සල්ලි වලින් ඒවයි තියෙන අපිරිසුදු බව. ඈ ධර්මයේ කෙනෙකුට දෙන්න පුළුවන් නම් අලෙවි කරන්න පුළුවන් නම් දන් අමාව බත් වෙනුවට කන්න පුළුවන් නම් කෙනෙකුට මම හිතන මිනිසුන්ට හොඳට ජීර්ණේ වෙයි කියලා. මේ මිනිසු කන්නේ නැති එක නිපස්සනේ. දම් අමාව නෙවෙයිනේ කන්නේ, වෙනේනේ ඒවනේ නේද? දන් අමාව කන්න එක බොන්න, මේ දහම් දිය බොන්න, ධර්මය අනුභව කරන්න, ධර්මයේ ජීවිතය කරගන්න, ඒක ජීර්ණේ වෙනවා. අපි අය ඒක කබඩ් එකේ දාලා වහල වෙන වෙනම කකා ඉන්නවා. ඒ නිසා අපේ මිනිස්සු ධර්මයේ කන්නේ නැති එක, බොන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ධර්මයේ කන්න, ධර්මයේ බොන්න. අනිත් ඔක්කොටම වඩා ඒක හොඳින් ජීර්ණය වෙනවා. ඉතින් ඔක්කොම නොපිට අපිට උගන්වලා තියෙන්නේ. බැරි දේවල් කරන්න එපයි කිව්වා. ඉතින් බැරි දේවල් කරන්නේ හැමදාම එකම තැන රට. ලද දෙයින් සතුටු වෙන්න කිව්වා. ඒ කියන්නේ හැමදාම රට එක තැන. ඈ? ඊට පස්සේ යටහත් පහත් පැවුතුන් ඇති කරගන්න කිව්වා. ඒ කියන්නේ මහා හීන පුජ්‍යලයෝ, පහත් පුජ්‍යලයෝ නිර්මාණය වෙලා තියෙනවා. මොකද පහත් පැවුතුන් එයා හදාගන්නේ. ඔක්කොම නොපිට දීලා තියෙන නිසා වැඩි හිටියෝ කියන දේවල් අහන්නම එපා. මොකද ඒක උතිනාසයි. අපේ ගමේ ගියාම වැඩි හිටියෙක්ගෙන් එහෙම ඇහුවා. මං ගුව සීයා ඔයා කියන දේ මං ඇහුවනම් එහෙම මං ඔයාගේ තත්ත්වේ නේද ඉන්නේ කියලා ඇහුවා. ඒක නම් ඇත්ත කිව්වා. මිනි අඩියක් ගාලා ධර්ම කොට ගහන්න මේ මාව ඇති. මං ගුව ඔයා කියන දේ ඇහුවනම් එහෙම මාත් ඔය වගේ නේද ඉන්නේ කියලා. ඒක නම් ඇත්ත කිව්වා. හරියටම ඒ වැඩිහිටිය කියන්නේ ඇහුණන් ඒ වාස්තේ තත්ති ඉන්නේ. මම කොහොම වැඩිහිටිය කියන දේවල් ඇහුවේ නැහැ. හිතුවක් කාර වෙන්න පාකෝ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනම පිළිපදින්න. අලුතෙන් හිතන්න එපයි කියන එක නෙවෙයි කියන්නේ. හිතුවක් කාර වෙන්න එපයි කියන්නේ. මම කියන්නේ හිතුවක් කාර වෙන්න. අපි හිතුවක් කාරයාගේ પરම්පරාවේ පිරිස. කවුද මහා හිතුවක්කාරය? බුදුහාමුදුරුවෝ. මහා හිතුවක්කාරය හිතුවේ හරි විදියට. ලෝකෙම වැරදි විදියට හිතද්දි ඒ ක්‍රමයට හිතුවේ නැහැ, වෙනස් විදියකට හිතුවා. හිතුව ආකාරය හරියටම හරි, එහෙනම් හිතුවක්කාරකම හොඳයි. හිතුවක්කාරකම නරක වෙන්නේ හිතුව ආකාරය වැරදි වුණොත් විතරයි. ඒක තමන්ගේ ජීවිතේට, ලෝකේට සෙත පිණිස පවතින හිතුව ආකාරයක් නම්, ගත්ත තීරණයක් නම් ඒ හිතුව ආකාරය හොඳයි. මන්දනේ මම කවුරුදු 15-16 දෙනු ওই වචනේ පෙරලලා හැදුවා. හිතු ආකාරය නෙවැරදි නම් හිතු ආකාරකමත් හොඳයි කියලා. නැත්නම් එනම් වෙන්නේ නැහැ. නැත්නම් එනම් වෙන්නේ බොර. තේරුණානේ? දැන් මේ හැම දෙයකින්ම නිර්මාණය කරන්නේ දර්ශනයෙන් ශක්ති සම්පන්න එඩිතර පෞර්ෂයක් ඇති විනිවිද භාවයෙන් ලෝකයේ දකින විදර්ශනාවකින් යුක්ත අභිමානවත් මිනිසෙක්. බුදු ආගමිකේ නොවේ, බුද්ධ චාරිත්‍ර කරන පුජ්‍යලයක් නොවේ, විශිෂ්ටයක් නිර්මාණය කරනවා. ඒ ගුණය නැතුවම එනිසා ආර්ය ශ්‍රාවකත්වයක් කියලා කියන්නේ කිසිවකට එහෙම යටත්ව පවත්වන දෙයක් නෙමෙයි, හැමතෙම ඉහලින් බබලන තත්ත්වයක්. වලාකුලෙන් මිදෙන චන්ද්‍රයා වාගේ බබලනවා කියනවා. වලාකුලෙන් මිදී හිරු බබලනවා වාගේ බබලනවා කියනවා. පුරසඳ දවසින් දවස ඇති වෙනවා වාගේ සිත ලස්සන වෙනවා කියනවා, ප්‍රභාමත් වෙනවා කියනවා, ප්‍රභාස්වර වෙනවා කියනවා. දැන් අපි මෙහි ඇවිල්ලා මේ දේශනාවල් වලින් කිසි කෙනෙක් මේ හිත නිකන් ගල් කරගන්න, ගල් ටික් කරගන්න ලෑස්ති වෙන්න එපා. මල්ල ලිහන්න ඕන, විවෘත කරගන්න ඕන. විවෘත කරගත්ත තැනින් නෙවෙරදි වෙන්න ඕන. එච්චර. වැඩි අනුකම්පාව දයාවක් ඕනේ, වැඩි වෛරය ක්‍රෝධය ඉරිසියාව ඕනත් නැහැ. හිතට හිතෙන්නේ නැත්නම් ඕන්නේ අනුකම්පාව දයාවත් ඕන්නේ. දැන් මං කියන යාජිකෙක් ආවා කියනවා. මට ඇත්තටම හිතුනේ නැති වුණොත් මං දෙන්නේ නැහැ. මම යන්නේ කියනවා. සමහරట్లాට කරදරෙන් දෙහෙන්න දෙනවා. මොකද මං සේටියෝ කරදරෙන්නේ යා ගන්න දෙනවා. සමහර වෙලාවට පාර යද්දි මට හිතුනොත් මම වාහනේ හරවගෙන ඉල්ල යට දෙයි කියනවා. උදව් කරලා යනවා. එහෙම හිතෙන්නේ. එහෙම නැත්තම් නෑ. දැන් සමහර අය කියනවා මේ අහවල් මල ගෙදර යන්න තියෙනවා. මෙහි මොන උත්සවයට යන්න තියෙන මොනව හරි වෙන්න පුළුවන්. ඒක එයාට හිතෙන්න ඕනනේ. එහෙම නැතුව මේ චාරිත්‍රයකට වාරිත්‍රයකට එන්න බෑ. ඒ හිතෙන්න නම් ඒ සිතුවිල්ල අපිට ඕන. දැන් මගේ ඉස්තරම හිටපු ගුරු හාමුදුරු කෙනෙක් නැති වුණා ඇවිලිපිටිය ප්‍රදේශයේදී. දැන් මං හිතනවා නොයා ඉන්න ඕනේ, ඒකටත් ඕනේ යන්න කියලා. එහෙම හිතුවට හිත ඉඩ දෙන්නේ නැහැ. ආ යන්න ඕනේ මේකට. මොකද හේතුව? ආතේ අංගීසි පසුබිමක්, ගුරුහරුකමක්, අගයක්, වටිනාකමක් වාට දීලා තියෙන නිසා මේකට ආ යන්න ඕනේ. නොවියොත් ඒක වරදක්. යුද්ධයේ දින්න වෙලාවේ මම හිතුවා ඒ වේ මම ජීවිතේට ඡන්ද දෙන්නේ නැහැ කියලා හිතපු කෙනෙක් නේ. යුද්ධයේ දිනක වෙලාවේ මහින්ද රාජපක්ෂ ඡන්දේ ඉල්ලුවා. මම හිතුවා මම මේ පාර දෙන්නේ නැහැ කියලා. නමුත් මේ පාර නොදුන්නොත් එහෙම තනකොළ කන සතෙක් ගන්නට මම වැටෙනවා කියලා තේරුම් අරගෙන නොදී ඉන්න බැරි තත්ත්වයක් ඇඟ තුල නිර්මාණය වෙලා ඔහු නිර්මාණය කරලා තිබුණා. මවට දෙන්න ඕනේ කියලා ඔර ඡන්දය දුන්නා. මම මහින්ද වාදී කවුරක් අන්න මේ ඒකට සහයෝගය දුන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ බොහෝ දෙනාට මේ ගෞරවය යනවා. නමුත් මූලික කෙනා එයි කියන එක අපි කුහක විදියට අයින් කරන්න උත්සාහ කරන්න හොඳ නැහැ. පළවෙනි එක්කෙනා ජනාධිපති, දෙවෙනි එක්කෙනා ආරක්ෂක ලේකම්, තුන්වෙනි එක්කෙනා හමුදා පදිවරු සහ ඊට පස්සේ ඉන්න පහළ නිලයන් වලට මේක බෙදිලා යනවා නේ. ඒක කුහක වෙන්න හොඳ නැහැ. ඒක තමයි සත්‍යය. ඒක පිළිගන්න ඕන. ඒක පිළිගන්න බැරි නම් මොලේ අප්සෙට් එක. තේරුණානේ? මේ රටේ ඉන්නේ මේ වෛරී ආස්වාදයේ සහ විරහව ආස්වාදයේ කිරීමට පුරුදු වෙච්ච අය. ඒක තමයි ස්වභාවය. මොකද හේතුව මේ උතුම් මානසික සංවේදීතාවයන් ඔස්සේ තමන්ගේ මනස මෙහෙවල නැති ගතිය. පුරුදු කළා නැති ගතිය අපිට කියලා දුන්නේ. මේව නරකයි 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 කියන ඒවා කියලා දුන්නා. හොඳයි කියන එකක්වත් කියලා දුන්නේ නැහැ. නේද? හොඳයි කියන පැත්තක් උගන්න ලක්ෂණයක් නැහැ. නරකයි 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 කියලා. කිසිවක් නරකයි කියලා උගන්වන්නේ නැතුව අපිට පුළුවන් නම් හොඳ පැත්තට විතරක් උගන්වලා මනුෂ්‍යයෙක් යොමු කරන්න. එයා හොඳ පැත්තට යනකොට එයාගේ තුලින් නරක පැත්ත අයින් වෙනවා යනවා. ඉබේටම අයින් වෙනවා. ඒ නිසා නරක ඉගෙන ගන්න ඕනේ. අපිට කියන්නේ හොඳ නරක දෙකම ඉගෙන ගන්න කියලා. නරක ඉගෙන ගන්න ඕනේ හොඳ දේ ඉගෙනගෙන. ඉස්සරහට ගියාම නරක දේ එයාගෙන් අයින් වෙලා යනවා. අන්න ඒකයි ධර්මයේ වැදගත්කම. දරුවන්ට වුණත් එහෙම. හොඳ නරක දෙකම උගන්වන්න එපා. ඒකවල හොඳ නරක දෙකම කරන මිනිස්සු නිර්මාණය වේ. හොඳ පැත්ත විතරක් උගන්වන්න. එතකොට එයා හොඳ මාර්ගයේ ඉස්සරහට යනවා. එච්චරයි. ඔබත් දැන් මේ ධර්මයේ ඉගෙන ගන්න ගියාම ධර්මයේ අකුසල සිත් මෙච්චරයි 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 කියලා මේ ඉගෙන ගන්නවා. මේවා පව්, මේවා නිරයවල්, මේවා පෙරේත ලෝක, මේක දිව්‍ය ලෝක කියේ කියා රවුංග ගා ඉන්නවා. නිරෝධය, නිවන, මාර්ගඵල ඒවා අත්හැරලා දානවා. ඉතින් අතන අර කයිවාරුවේ තුල කාලය විනාශ වෙනවා. එයා නිරෝධේ නිවනක් ගැන හොයන්නේ නේ. මන් නම් දන්නේ ඔය එකක්වත්. මට ඇත්තෙම වෙලාවක් නෑ දිව්‍ය ලෝකේ පළල හොයන්නත් බෑ, අපාය දිග හොයන්නත් බෑ, ඒකේ ආයු කාලේ හොයන්න මට වෙලාවකුත් නෑ. මං ඒ ගැන කතා කරන්නේත් නෑ. මොකද හේතුව එහි නෙමෙයි. මං සම්පූර්ණයෙන්ම යොමු කරන්නේ නිවන අරමුණු කරන පැත්තකට. මට ඒව ගැනට තල්ලු කරන්නට උවමනාවක් නෑ. ඒක ගැන පස්සේ ඉගෙන ගන්න. ඉස්සෙල්ල මේ ප්‍රශ්නේ විසඳගෙන ඉන්න. පළවෙනි එක තමයි ඔබ නිවන අරමුණු කරගෙන ඇවිල්ලා තියෙනවද ජීවිතේ පරදවන අවශ්‍යතාවයකින්. පොඩි අවශ්‍යතාවයකට නෙමෙයි. ජීවිතේ පරයා යන නිර්වාණයේ අවශ්‍යතාවය ඔබට ඇවිත්ින් තියෙනවද? ඇවිදින් නැත්නම් කොයි වෙලාවක හරි මතුවෙන්නත් ඕන. ජීවිතයට වඩා මට නිවන් දකින්න එක ධර්ම අවබෝධය වටිනවයි කියන තැනට ඔබ ආපු දවසේ ඉඳලා තමයි ඔබේ නියම මාර යුද්ධය පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි ඔබ අනිවාර්යෙන් අත් නොහරින වීරයෙන් මහා බල සම්පන්න වීරයක් යොදන්න ඕන. මේක තේරුම් ගන්න. දැන් නිර්වාණයේ ස්වභාවය කියනකොට එතන වීරයක් නැහැ එතන කියලා අපි කතා කළාට මේක තේරුම් ගන්න වීරයක් ඕන. තේරෙනානේ මොනවද? විදර්ශනා ඥානය මෙහෙවන්න මහා බල සම්පන්න වීරයක් ඕන. නැත්තම් මේ කට්ටිය මුලදිම තේරුම් ගන්නවා මේ එහෙනම් මමත් අර රහතන් වහන්සේ වගේ ඉන්න ඕන කියලා. ඒ තෙන්නේ ඉන්දියේ තියෙන ස්වභාවල් මෙතෙන්දි ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒක හරියට අර දොස්තර මොන වගේද කියලා අහුවාම දොස්තර නලාවක් දාගෙන පුටු පෑන් එක දාගෙන පුටුවක් පොඩ වාඩි වෙලා ඉන්නවා කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඈ ප්‍රෙෂර් මැෂින් එකක් පැත්තකින් දියාගෙන නලාවක් කරේ දාගෙන ටයි එක දාලා මේ කැරගෙන පුටුවකට වෙලා AC කාමරයකට වෙලා ඉන්නවා කියලා කවුරු හරි කෙනෙක් ඔය ටික කළොත් හරි දොස්තර කියන්නේ කවුද? නලාවක් දාගත්ත කෙනෙක්, ප්‍රෙෂර් මැෂින් එකක් ළඟ තියෙන කෙනෙක්, ටයි එකක් ඇඳපු කෙනෙක්, කාර් එකකින් ඇවිල්ලා බහින කෙනෙක්, කාමරයකට එලා කරගෙන පුටුවක ඉන්න කෙනෙක්. එයා දොස්තරද? එයා දොස්තර වෙන්නේ නැහනේ. එතකොට රහතන් වහන්සේ කියන්නේ එයාට ක්‍රියාවක් මුකුත් නැහැ. එයා බොහොම විවෘතව දකිමින් හරි නිදහසින් ඉන්නවා. එයාට ඇලෙන්න දෙයක් නැහැ, ගැටෙන්න දෙයක් නැහැ. සංසුන්ව වාසය කරන කෙනෙක් කිව්වයි කියලා මේ ඔබට බෑ එහෙම වෙන්න. ඔබ එතෙන්ට ඉන්න ඕන. ඒ අධ්‍යයනය ටික මග ගෙවාගෙන ඉන්න ඕන. එහෙම නැතුව ඒක අනුකරණය කරන්න ගිහිල්ලා ලබන්න බෑ. මේක තීරුම් ගන්න ඉස්සෙල්ල නෝන මහන්සි කරා. ඒකට ඕන අවබෝධ නැති ධර්ම කරුණු අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගත්ත ධර්ම කරුණු වැඩි දියුණු කරන්න ඕන. ආයි පහළට වැටෙන්න දෙන්නේ නැතුව ඉස්සරහටම ගෙන යන්න. මම ජීවිතය අවබෝධයෙන් මේක අවසන් කරනවා කියලා උත්සාහ කරපත් වෙන්න ඕන. මොනවාද අර කරුණු හතර? අත් නොහරින බලයකින් යුක්ත යොදනෝ සත් කල්යාණ මිත්‍රත්වය ඇසුරු කරනෝ, සද්ධර්ම ශ්‍රවණය කරනවා. දැන් මටත් ඇතිවෙච්ච දෙයක් තමයි මේ ධර්මය අහගෙන යනකොට අර දේශකයාගේ තියෙන දුර්වලකම් හරේ මේ පේන්න පටන් ගන්නවා. එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා, ඔයාගේ මොන බනද එරේ යාට තියෙන්නේ මේ දෙවෙනි කසාදේ කිව්වා. ඇත්තනේ නම් බණ ධර්මයක් තියෙන. එහෙම දෙවෙනි කසාද වෙන්න පුළුවන්ද කියලා හිතලා අයින් වෙන්න පුළුවන්. මං කල්පනා කරා නෑ, මම විවාහ රෙජිස්ටර් නෙමෙයිනේ. මන්නේ ඒක ප්‍රශ්නේ. මං හොයන්නේ ධර්මයේනේ වන්නේ. යාට ඒක නේ ධර්මයේ කොහොමද ඒක මට ප්‍රශ්නේ නෑ කියලා. ඒ නීති ප්‍රශ්නේ. මං ධර්මයේ හොරගෙන මං අහන ප්‍රශ්නෙට මට උත්තරේ හම්බුනේ tie ඇති. කියනවනේ. කෙනෙක් වටන්න පුළුවන් තැන්. ගම් පළාත්වල නම් එහෙම කියන්නේ, ඔය හාමුදුරන්ගේ බණ අහලා වැඩන්න, ඔය හාමුදුරු රැටක් කනෝ කියලා කියන්නේ. කිව්ව ගමන් බණ අහන්නේ. ඔව් පච්චි, එයාගේ බණ අහලා වැඩන්න, එයා රැටක් කනෝ. ඒ වන්ද නැද්ද? ඒ හුම ඕඩේ ඉන්න රටක් අප්පා. ඒ හුම ඕඩේ ඉන්න රටක් නේද? අර මිනිහක් මරලා හඳුරු කෙනෙක් අල්ලන් ගියාලු පොලිසියට. ඒක මිනිහෙක් කියනවලු, එහෙනම් ඕක ෂුවර් එකට රැඩක් කනවා ඇති කිව්වලු. ඒ වගේ කතන්දරයක්. ඒ කියන්නේ ඒක ඊට වඩා ප්‍රබලයි. සීලය හැටියට ඒ තමයි දාලා තියෙන මිනිස්සුගේ ඔළුවට. පවුනේ hina යන නැද්ද දුක හිතෙන. ඇත්තටම මට ඇඬෙනවා පින්නතුනේ මේ බෞද්ධයෙක් මොකක්ද බලාගෙනකොට. ඇඬෙනවා දුකට. කඳුළු මග එනවා. ඒකට ඒ තරම් හරිම දුකක් තියෙන මේ මිනිස්සු ඇයි මෙච්චර මෝඩ වුණේ, කොහොමද කවුද මෙච්චර මෝඩ කලේ කියලා. හැබැයි වැඩේ දන්නගෙන හොරෙන් හොරෙන් හරි වගේ තමන්ගේ වැඩ ටික කරගෙන ඉස්සරහට එයා සාර්ථකත්වය ඇති කරගන්නවා. ආධ්‍යාත්මිකව වේවා භෞතිකව වේවා ඒ හැම පැත්තෙම අර කාපු අයම යොම ගිලලා ඒගොල්ලෝ ඉවරයි. හා අවුල් ජාලා. මේ චින්තනයේ වහලා. ලෝක විශ්ය අතින් තියා එක ගැන හොයන්න එපා කෝ. එතකොට විශ්වය ගැන මිනිස්සුන්ට හොයන්න හම්බෙන්නේ නැහැ. හා කර්ම විශ්ය අතින් තියා එක ගැන හොයන්න එපා කෝ. ඊට පස්සේ මිනිස්සුන්ට අධ්‍යයනයක් කරන්න හම්බෙන්නේ නැහැ. හා මනස ගැන අධ්‍යයනයක් කරන්න හම්බෙන්නේ නැහැ. නිවන් ඒක දැම්ම දකින්න බෑ. ඒක එකම ධර්ම මණ්ඩපයකදී මෛත්‍රී බුදුහාඳුරන් කාලේ දකින්න පුළුවන් කෝ. විශේෂ නිර්වාණ ගවේෂණයක් නැති වෙයි. ඊට පස්සේ නිර්වාණ ධර්ම පිළිබඳව මේ හොයාගෙන යන මනුස්සයට කියනවා, බෑ බෑ ඒව අපිට කරන්න බෑ, ඒව හේතු සම්පත් තියෙන ප්‍රඥාව තියෙන අයට තියෙන්නේ කියනවා. ඉතින් අපේ මොඩියුල් ටික බාර ගන්නවා. ආ මමත් මොඩියුල් එකේ, එහෙනම් හේතු සම්පතුත් නැහැ, ප්‍රඥාවකුත් නැහැ, මටත් බෑ කියලා ගන්නවා. එහෙම කිව්වොත් යමෙක් කියන්න තියෙන්නේ මම හේතු සම්පත් ඇති කෙනෙක්. ඔබට එහෙම ශක්තිය දිනන නම් ඔබට කියන්න තියෙන්නේ මොකද්ද? මට හේතු සම්පත් ඇති කෙනෙක්, මම ප්‍රඥාවන්ත කෙනෙක්. එහෙනම් ඔබ වහන්සේ කිව්වේ හේතු සම්පත් නැති ප්‍රඥාව නැති අයදනේ ඔබ බෑ කියලා නේද? මේ භවයේදී මම හේතු සම්පත් තියෙන කෙනෙක්, මට ප්‍රඥාව තියෙන කෙනෙක්, මට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් එක අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා. මේ මහණෙනි මේ රටේ රජ වෙන්න ඕන කියලා මේ ඉන්න හැම පුරවැසියෙකුටම හිතෙනවද කියලා අහනවා. මේ රටේ අමාත්‍ය මණ්ඩලයට යන්න ඕන කියලා මේ රටේ ඉන්න හැම මිනිස්සෙකුටම හිතෙනවද කියලා අහනවා. නෑ කියනවා. එහෙම හිතන්නේ ඕවලුත් හිතන්නේ නැනේ නේ. හිතන්නේ නැහැ.
ඇයි කියලා. ස්වාමීනි ඒගොල්ලන්ට එහෙම පසුබිමක් නැහැ, එහෙම ධනය නැහැ, එහෙම බලය නැහැ, එහෙම පසුබිමක් එහෙම නැහැ කියන. ඒක නිසා තමයි ඒගොල්ලෝ හිතන්නේම නැහැ කියන එක. ඊට පස්සේ ගොඩාක් ධනය තියෙන, බලය තියෙන, ඔවුන්ට දේශපාලන પરම්පරාවේ ඥාතිකම් එහෙම තියෙන කට්ටිය හිතනවද කියලා අහනවා. ස්වාමීනි ඒගොල්ලෝ හිතනවා. ආන්න ඒ වගේ කිව්වා. මේ නිවන් මගද එන්නත් ආන්න ඒ වගේ ඈ තමන්ට ඒ පිළිබඳව අවබෝධය දෙන, තමන්ට ඒට අවශ්‍ය කරන ශ්‍රද්ධා ධනය, ප්‍රඥා ධනය, සුත ධනය ඈ ඔය හිරිය උත්තප්ප කියන ධන ඔය තියෙන ඔක්කොම ධනත් එක්ක බල සම්පන්න වෙලා ඉන්න කෙනාට හිතනවා මට පුළුවන් නිවන් දකින්න. මට පුළුවන් මේ ඡන්දයට ඉදිරිපත් වෙන්න. මට පුළුවන් මේ අභියෝගේ ඉදිරිපත් වෙන්න. ඔක්කොම ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා එක්කෙනෙක් දෙන්නේ ෆේල් වෙනවා. අනිත් කට්ටිය ඉතින් කොට වෙනවා. අනිත් කට්ටිය ටිකක් දුර ඇවිල්ලා ඇමති මණ්ඩලයේ ඉන්නවා. අනිත් කට්ටිය ඉස්සරහට ගිහිලා කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. නේද? ඊළඟට ලොකුම අය ඉස්සරහට ගිහිල්ලා කැබිනට් එකෙන් එහාට සේප්පුවට යනවා. අයත් අය. සේප්පුව කියලා කියන්නේ අර ඉහෙලම දැන් වලට ගියාම ඉතින් ඒගොල්ල සේප්පුනේ ඉතින් නේද? පරම්පරා ආතකට විතර එකතු කරගන්න. ලංකාවේ නම් කිසි කෙනෙක් රජ වෙන්නවත් පාලනය කරනවත් රට රාජ්‍යව රට හදන්නවත් නෙමෙයි, අනිවාර්යෙන් සේප්පුව ගුරු ගන්නම තමයි. මම හොඳම බිස්නස් එක නේද? මේක පොඩි සුන්දර රටක්, මේක අවුරුදු 6යි ඉන්නේ කියලාත් දන්නවා, සියල්ල අනිත්‍යයි කියලාත් දන්නවා. අනිත්‍ය වෙන්නට කලින් වැඩේ කරගන්නවා. එච්චරයි මම හිතුව මේ රට රාජ්‍යයක් දැයට හදන්න කියන මොකවත් නෑ. ඒක තමයි ස්වභාවය. ඒක මානව ගුණාංග වලින් හදලා තියෙන්නේ. පන්සලට සමීපව හිටියනම් ඒ පුජ්‍යලේ අන්තිම සෞත්‍රි. මොකද? තාම කපටිකම්, වංචා, ප්‍රෝඩාවල්, උපාය මාර්ග තියෙන්නේ එතනින් තමයි ආ ඉගෙන ගන්න. හොරකම්. මම යම්කිසි පුජ්‍යලේ කිව්වොත් මම ගොඩාක් පන්සල ළඟින් ඇසුරු කරපු කෙනෙක් කියලා මං හරි පරිස්සම් වෙනවා. මේ මිනිහා විතර අඬ බාලයක් තව නැතුව ඇති කියලා මං ගොඩාක් පරිස්සම් වෙනවා. ආ හොඳටම දන්නවා. මූණටත් කියනවා. ඒ මිනිස්සයාත් ඔව් කියලා ඉඩායෝ. මේ අපේ මල්ලි හාමුදුරුවනේ පන්සල ළඟින්මයි ආශ්‍රය කරේ ආ. එහෙමද? එහෙනම් ගණන් ගන්න එහෙමනම් ලඟ කර ගන්න. මොකද ඒක? එහෙනම් හොඳම අඬ බාලේ. මෙයා ඉගෙන ගත්තේ පිරිවෙනි. ආ ඇත්ත දේන විනාසයි. මන් දන්නේ මොන හේතුවකින්ද කියලා. මෙයා මහන වෙලා ඉඳලා සිවුරු ඇරලා ඉන්නේ. එහෙනම් ගන්න දෙයක් නැහැ. දැන් වෙන රටවල් වල නම් මහන වෙලා සිවුරු ඇරියාම ඒක ගොඩාක් හොඳ ශික්ෂණයක්. දැන් බුරුම රටේම නේද? හොඳ ශික්ෂණයක් ඇති වෙලා ඒගොල්ලෝ අනිවාර්යෙන් සමාජය තුළ හොඳ විනයක් එක්ක කටයුතු කරනවා. ඒ බුරුම රටේම අමුතු ශික්ෂණයක් තියෙන මිනිස්සුන්ගේ උප්පත්තියෙම හිතාගන්න බෑ. බුදුදහමත් එක්ක ඒ තියෙන ස්වභාවයත් එක්ක මහා පුදුම ශික්ෂණ ස්වභාවයක් තියෙනවා. අන්නයට ඉර දෙන මෙහෙම ඇඟේ හැප්පෙන ඉස්සරහට මිනිස්සෙක් ආවත් අයින් වෙලා හිස පාත් කරලා ඔලුව නමනවා. ඈ එහෙම රණ්ඩුවක් වෙන්න බලාගෙන ඉන්නේ නේ, ටිකක් උදව්වක් කරන්න බලාගෙන ඉන්නේ මිනිස්සු බහුතරය. හොඳයි. වාහනයකින් ගියත් නිරන්තරයෙන්ම වුන් කල්පනා කරන්නේ අනිත් කෙනාට ඉඩ දීලා යන්න, තමන් කපාගෙන යන්න නෙමෙයි බලන්නේ. අනේ අපිටත් ඒ වගේ චින්තනය හදාගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. අර දන් දෙන්න අද්දික සෝදාගෙන ඉන්නවා වගේ කියලා කියන්නේ. ආ බලන්නේ ඉන්නේ මට කොහොමද පිහිට වෙන්න පුළුවන් කියලා. නේද? දැන් බුදුහාමුදුරන්ගේ ගුණයත් මොකද්ද? මහා කරුණා සමාපත්තියේ සමවැදිරු උදේ මොකද කල්පනා කරන්නේ? මට අද පිහිට වෙන්න පුළුවන් කාටද කියලා බලනවා. ධර්මයෙන් පිහිට වෙන්න. ලොකුම පිහිට වීම ඒක. ලොකුම දානෙ ඒක. යාට වතු පිටි ඉඩකඩම් ගෙවල් දොරවල් පාරවල් නලලින් හදන දෙනවට වැඩියේ ලොකුම දානෙ කවරක්ද? ධර්මදානය ධර්මදානය දෙන්න නම් ධර්ම අවබෝධය කරගන්න ඕන. ඒක තමයි අවබෝධයෙන් දෙන දානය තමයි විශිෂ්ට. ධර්මයට මඟ පෙන්වීමක් යම් කිසි කෙනෙක් කරනවා නම් ඒක මහා දානයක් දීමක්. මමත් ඒක අවසර ධර්ම මාර්ගයේ යද්දී මං ධර්මයට කැමති අයට මඟ පෙන්වුවා. හැබැයි දිගින් දිගට විවේචනය කරන කෙනෙකුට නම් නැවත නැවත කියන්නේ නැහැ, වරක් දෙකක් තුනක් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන, පැහැදිලි කරලා දෙන්න බැරි නම් අම්මා තාත්තට උනත් ආයෙ කියා දෙන්න නම් බැහැ. ඒක තමයි ස්වභාවය. කින්නරම යොමු කිරීමක් කරන්න පුළුවන්. ඒක ලොකු තානමය පින්කමක්, ලොකු දෙයක් අපි කරන්නේ. දැන් මේ හැම දෙයකින්ම අපේ මනස තුල පූර්ණත්වයට පත් වෙන්නේ කුමක්ද? වීත මෝහය, වීත දෝෂය, වීත ලෝභ ද්වේෂ මෝහ. ලෝභ ද්වේෂ මෝහ නැති ස්වභාව, වීත රාගී බව නේද? වීත දෝෂී බව, වීත මෝහී බව ඇති කරගන්නේ. හොඳට බලන්න මේ ධර්මයේ තුලින් අපි ඍජු වෙන්න අපි තුල නැති වෙන්නේ මොනවද? ලෝභ ද්වේෂ මෝහ නැතිව අපි නැගිටිනවා හැම මොහොතකම. බලාපොරොත්තුකින් තොරව උදව් කරන පිරිස ඒකම බලාපොරොත්තුකින් තොරව උදව් කරන පිරිස. එහෙම ගුණයක් තියෙනවා. දැන් ඒ රටේදී මම එහෙම බැලුවා. දැන් අපි හිතමුකෝ වේට හරි වෙන්න පුළුවන්, තමන්ගේ වැඩ ටික හරි මොනවා හරි කරලා බෑග් එක හරි ගෙනින් දීලා අර ටිප් එක බලාපොරොත්තු වෙනවද, බලාපොරොත්තු වෙන ඉන්නවද කියලා අපි බල්ලා තියෙනවා වෙන රටවල් වල වගේ. නෑ, බලාපොරොත්තු වෙන ඉන්නේ. ඒක දුන්නත් නැතත් ඕකේ. එයාගේ කාර්යය හරියට ගන්න සන්තෝෂයෙන් කරන එක අපේක්ෂාවෙන් ඉන්නේ. දුන්නොත් thank you කියලා ගන්නවා. ඒකේ වැදගත්. අපේක්ෂාවෙන් කටයුතු කරන්න. හොඳ පෝසත් වෙච්ච මහත්තයෙක් කියපු කතාවක් තමයි මට මේ මේ මිනිස්සු මේ රටේ මේ සල්ලි හම්බ කරන්න වැඩ කරනවා. මේ මිනිස්සුන්ට කියලා දෙන්න කිව්වා හාමුදුරුවනේ වැඩ කරන්න, එතකොට සල්ලි හම්බ වෙයි කියලා. තේරෙනවද? ඒ වචනේ තියෙන අර්ථය. වැඩ කරන්න, එතකොට සල්ලි හම්බ වෙයි. සල්ලි හම්බ කරන්න වැඩ කරන්න එපා. හැමදාම ඉගන්න එකේ. එහෙම නැත්නම් ඔබ මේ දුප්පත් කෙනෙක් වෙයි කියලා. දැන් ඒකම අපි නිවන පැත්තට දාමු. නිවන් දකින්න වැඩ කරන්න එපා. වැඩ කරන්න නිවන් දකි. තේරෙනවද නේද? දැන් මෙතන ඇවිල්ලා මොකටද බාහන යන්නේ? නිවන් දකින්න. කොහොම නිවන් දකින්න? වැඩ ටික කරන්න නිවන් දකින්නයි කියන්නේ කොළු උඩ තියාගෙන ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන මේ විදර්ශනා බලය, අපිට අවශ්‍ය කරන මේ වීර්යය බලය, අපිට මේ අවශ්‍ය කරන අතහැරීමේ ගුණය ආධ්‍යාත්මික අපි වර්ධනය කරගන්නේ නැතුව නිවන කියන එකක් ඔලුවට තියාගෙන හිටින කවදාවත් වැඩන්නේ නැහැ. අද ඒකනේ මිනිස්සු සල්ලි කියන එක ඔලුවට තියාගෙන ඉන්න වැඩ කරන්නේ. නිර්මාණශීලී වෙන්නේ, අලුත් දෙයක් හදන්නේ, තියෙන දේෙන් වටපිටාවේ මීගුණෙන් පෝසත් වෙච්ච ඉතිහාසයක වනධර්ම කියවෙන සමාජය තුළ ඒ මිනිස්සය දන්නේ නැහැ ගෙදර තියෙන මේ දර කෑල්ලෙන් කෝටු කෑල්ලෙන් හරි නිර්මාණශීලීව ඉස්සරහට යන්න. දැන් පිටරටවල් වලට ගියාම තනිකර අපේ මිනිස්සු අරන් ඉන්නේ උණ බම්බු වලින් හදාපු ඒවා, පොල් එල්ලෙන් හදාපු ඒවා, පොල් කට්ටෙන් හදාපු ඒවා, ගොක්කොලෙන් ඉරත්ෙන් හදාපු ඒවා මෙන්න අරන් ඉනවා. මේ රටේ කොච්චර දේවල් තියෙනවද, කොච්චර නිර්මාණශීලී වැඩ කරන්න පුළුවන්ද, කොච්චර ලස්සන දේවල් කරන්න පුළුවන්ද කියලා හිතනවා. පිනතුනේ කොස්කොලේ ලස්සන චිත්‍රය ඇඳලා ඒක වීදුරුව කාලවල රාමුගලාම $20.25 මේ කොස්කොලේ ඈ කොස්කොලේ යනවා $20.25 අර අලගෙඩි ටික ගන්නට බදලා අර ටින් එකේ දාලා දැනුත් තියෙනවා මේ කඩවල් වලත් තියෙනවා ඒක අලගෙඩියක් නැත්තම් දෙකයි එකට යන්නේ කෙලින්ම 450යි 500යි මිල කවුද හිතුවේ අලගෙඩි දෙකක් 500 කියලා නිර්මාණශීලීත්ව කල්පනා කිරීම මේ වැදගත්කම ඒ වගේ තමයි අපිට මේ ධර්මය ප්‍රගුණ කරගන්නත් වෙන්නේ මේ සාර්ථකත්ව ආධ්‍යාත්මය කරා යොමු කරන්න. අප හැදෙන්නට කරුණ හොයන්න එපා. නිවෙන්නට කරුණ හොයන්න. ඔබ නිවන ඇති කරගත්තොත් ඔබට. ඔබ නිවනෙන් බැහැර වුණොත් ඒකත් ඔබට. මොකද්ද තෝරගන්නේ? මගේ නිවන. ආත්මార్థකාමීත්වය හොද්දට වඩා ගන්න. ආත්මార్థකාමී වෙන්න එපා කියලා යමෙක් උගන්වලා ඇති මේ සමාජය තුළ ඒ ඔබව විනාශ කරන්න උගන්වපු දෙයක්. ඔය යාළුවෝ එහෙමත් කියන්නේ ආත්මార్థකාමී වෙන්න එපා මේනවා ඔන්න සල්ලි ටිකක් දානවා මේ බෝතලේට. ඈ මොකද කියන්නේ? ඒ ඔහොම ආත්මార్థකාමී වෙන්න එපා මේ විනාශය ඇති කරගන්න කියලා කියන්නේ. ඔය ටික මට දෙනවා කියලා ඔය තණ්හා සහිත තණ්හාසහිත මිනිස්සු තමයි ආත්මార్థකාමී වෙන්න එපයි කියලා කියන්නේ. ඒ කියන්නේ අරයගේ දේ මෙයාට කඩා ගන්න කියන වචනයන්නේ. තේරුණා නේද? අරයගේ දියුණුව ඔබ දකින්න කැමති නම් අනිත් කෙනාගේ දියුණුව ඔබ දකින්න කැමති නම් ඔබ අනිවාර්යෙන් කිය ඔබ ආත්මార్థකාමී විය යුතුයි. මේ වචනේ තේරුමවත් දන්නේ නැතුව ඔය මිනිස්සු කියන්නේ ආත්ම අර්ථ ආත්මයට අර්ථය එකතු කරගන්න අර්ථවත් දෙන්නේ අර්ථකාමී භාවය. එහෙම නැත්නම් අර්ථවත් ජීවිතය. ඉතින් මිනිස්සුන්ට කියන්න පුළුවන් ද අර්ථවත් දේ එකතු කරගන්නපා කියලා? වචනාර්ථය දන්නේ නැහැ. ආත්මార్థකාමී වෙන්න එපා. හරි මිනිස්සු ආත්මార్థකාමී කීකේ මිනිස්සුන්ට බයිනෝ. ආත්මార్థකාමී මිනිස්සෙක් කියන්නේ වටිනා මිනිස්සෙක්, ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. මම 100%ක් ආත්මార్థකාමී. සියයට 100ක් මම ආත්මార్థකාමී. ආත්මార్థයෙන් තොරව පරාර්ථයක් නැත. තේරුණා නේද? තමන් ලොකු ගහක් වශයෙන් වැඩෙන්නේ නැතුව පහළට හෙවණ වැටේද? තමන් ලොකු ගහක් වෙලා මල්පල හටගන්නේ නැතුව ඒ ගහට එන කුරුල්ලෙකුට කන්න දියේද? ඈ? මේ දිරච්ච ගහක් කළා මේ පොඩි ගහක් කළා මල් පිපෙන්නේ නැතුව ගෙඩි හැදෙන්නේ නැතුව කන්න දියේද කුරුල්ලෙකුට? ඒ නිසා ආත්මార్థය නැති මිනිසෙකුට පරාර්ථයක් නැත. ආත්මార్థය ආත්මార్థය නම්බර් 1 එක ආත්මార్థකාමී මිනිසෙකු වන්න ඔබට හතුරුකමට තමයි මෙතෙක් කාලයක් කවුරු හරි කිව්වනම් කියලා දෙන ආත්මార్థකාමී වෙන්න එපා කියලා. පුළුවන් තරම් ආත්මార్థකාමී වෙන්න. එහෙම වෙනකොට ඉබේම ඔබ පරාර්ථකාමී වෙයි. ඒක මහත්තේ ශාල කම්පැනි එකක් හදනවා. එයාගේ ආත්මార్థකාමීත්වයට. එයා කාලයක් ගියාම කල්පනා කරාම කියනවා ස්වාමීන් වහන්සේ මම නිසා මාසෙකට 1000ක් විතර මිනිස්සු බඩ පුරව ගන්නවා කියනවා. කෑම කනවා කියනවා. තුන් වේල කනවා කියනවා. එයා මොකද කියනවා? මගේ කම්පැනි එකේ 450ක් වැඩ කරනවා. ඒ හැම පවුලකම දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් ඉන්නවා. මෙයාගේ පඩියෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එහෙනම් මම 1000ක් ගේ විතර හැම මාසෙකම මම බඩ පුරවනවා කියලා. එයාගේ ආත්මార్థය උදෙසා එයා වැඩ කරේ. හැබැයි දන්නේම නැතුව සමාජයට එයා විශාල පරාර්ථයක් වෙලා. රස්සාවල් සෑහෙන ප්‍රමාණයක් ලබා දීලා. රටට විශාල සල්ලි ටිකක් ගෙනල්ලා දීලා. මේ ආත්මార్థය නිසා. ඒ නිසා ආත්මార్థකාමී වෙන්න විය නොවිය යුතු දෙකක් තියෙනවා. ඔබ කියනවා නම් අනුන්ට කියන්න ඕන මෙන්න මෙහෙම. නිර්ර්ථකාමී වෙන්න එපා. ඒ කියන්නේ අර්ථයක් නැති වැඩ කරන්න එපා. නිර්ර්ථකාමී වෙන්න එපා. ඉතින් සාවචනයක් තියෙනවා. අනර්ථකාමී වෙන්න එපා. අනර්ථකාමී වෙන්න එපා. එහෙනම් ඊට පස්සේ කවදාවත් කියන්න එපා ආත්මార్థකාමී වෙන්න එපා කියලා. ආත්මార్థකාමී වෙන්න පරාර්ථකාමීත්වය වෙන්න දෙක හැබැයි පරාර්ථකාමීත්වය. නම්බර් 1 ආත්මార్థකාමීත්වය, දෙක පරාර්ථ කාමීත්වය. නොවිය යුතු දෙක නිර්ර්ථ කාමීත්වය සහ අනර්ථ කාමීත්වය නොවිය යුතු. අර්ථයක් නැති වැඩ කරන්නත් එපා. අයිතක් වෙනස පවතින දේවල් කරන්නත් එපා. එතකොට මේ සමාජයේ අපි නොමගෙන යවල තියෙන. අපි බන කියලා දහම් පාසලේ ගිහිල්ලා උගන්වගෙන තියෙන මොකද්ද? අපේ විනාශය වෙන පසුබිම් ටික අපිට උගන්වලා කවුරු හරි ඇවිල්ලා ඔය ඔක්කොම පෙරලලා මේ ජාතිය මේ මිනිස්සුන්ගේ තියෙන උදාහර චින්තනය රන්වාදපුර යුගයේ ඉඳලා පස් පල්ලෙහාට විනාශයෙන් විනාශයට නැති බංගස්ථාන වෙන තැනට වැඩි මානසිකත්වයටම ඇති කළා. ඒකයි වෙන්නේ පෙරළුවේ ඒකයි. ඒ නිවන හොයාගන්න බැරි විදියට වැහුවා. ඒ වහලා ඒ නිගන්ඨයෝ ටික අදත් ඉන්නවා. මේ ආත්මේ කොහේ නිවන් දකින්නද? මේ දකින්න බෑ දිවි ලෝකේ රවුමක් ගිහිල්ලා. මේම හදමු. මේ වැඩ නැති හින්දා අල්ල ගන්නවා ගටිකාර බ්‍රහ්මයා. වැඩ නැහැනේ. කටිපාර බ්‍රහ්මයාගේ මාලිගාව. ඊට පස්සේ කටිකාර බ්‍රහ්මයාගේ බාප්පා. අල්ල ගන්න. දැන් බාප්පට වෙනම මාලිගාවක් හදනවා. නේද? ඊට පස්සේ ගටිකාර බ්‍රහ්මයාගේ පුංචි අම්මා. පුංචි අම්මට වෙනම මාලිගාවක් හදනවා. පිස්සු මිනිස්සු යන පිස්සන්ටත් පිස්සු ඔය කියන මිනිස්සුන්ටත් පිස්සු. මේ උදාාර ධර්මයක් තියෙද්දී ඇයි ඔය වගේ නිකන් පිස්සු පැත්ත කියන්නේ? සද්ධර්මයක් තියෙද්දී ඒකට විවෘතව යම්කම් දීලා තේරුම් ගන්න වෙන්නේ තියෙන්නේ. සංඥාව එළිලා සංඥාව විසඳුම සපයන්න බෑ. සංඥාව අතහරින්න පුරුදු වෙන්න ඕන. විඥානේ එල්ලිලා විඥානේ විසඳුම සපය ගන්න බෑ. විඥානේ අතහරින්න පුරුදු වෙන්න ඕන. ඔය භාවනාවල් කියලා හදාගත්ත ගොඩාක් දේවල් වල තියෙන්නේ මොකද්ද? සංඥා විඥානේ එල්ලෙනවා. ඊට පස්සේ එල්ලිච්ච සංඥාව වඩ වඩා ඉන්නවා වවුල වගේ. අතහැරපු ගමන් ආයි අර පරණ මනස ඒ විදිහට එනවා. මොකද අර තාවකාලික සදංග ප්‍රහාණයනේ. සමුච්ඡේද ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය වශයෙන් ප්‍රහාණ වෙන්නේ නැහැ. නිකන් සදංග ප්‍රහාණයක් විතරයි. දැන් අපි කීමටක් කියන්නේ දානයක් මානයක් එහෙම කරනකොට ලෝභ ද්වේෂ මොහ සදංග වශයෙන් ප්‍රහාණය වෙනවා. ලෝභ ද්වේෂ මොහ කියලා එවලට කඩ කරගෙන දෙනවා කියලා නේ ඔකින් අදහස් වෙන්නේ. ආයි දීපු ගමන් දානි දීපු ගමන් කල්පනා කරන අපරාධි මගේ සල්ලි ටික මේ මල නිසානේ මේ වෙන්නේ. ඒ කරදරෙත් ඉවරයි කොහොම හරි නැත්තම් බඳුන් අහන්න වෙනවා අම්මට දානයක් දුන්නේ නැහැ කියලා මිනිස්සුන්ගේ. එහෙමත් කියනවා. සමහරලාට හාමුදුරුවෝ ගැන කිසි පැහැදීමකුත් නැහැ. ඔය චාලිත්‍රෙට දෙන්න ඕන. දීලා ඉවරලා ඒගොල්ලොත් එකතු වෙලා පොඩි අඩියකුත් ගහලා සිගරට් ටිකක් එහෙමත් දීලා ඕමි අතක් ගහලා අම්මා ඇත්තටම දිව්‍ය ලෝකෙ හිටියොත් අම්මා ඒ අම්මා අපායට වැටෙනවා. මොකද අර එදාට කරපු පව්කම් ටික. ඊට වැඩිය හොඳයි නොදී ඉන්න. ඒ වගේ දෙයක් කරනවට වැඩිය හොඳයි ඕගොල්ලෝ උනත් අම්මලා තාත්තලා අතරින් කියලා මැරෙන්න අවසාන කැමති වෙච්චරේ. උදේ ඒ විදිහට එහෙම දෙන්න බැරි නම් නොදී ඉන්න. මොකද හේතුව මම නැත්තම් දිව්‍ය ලෝකෙ ඉඳලා අපායට වැටේ ඕගොල්ලෝ කරන පව් ටික අනුමෝදන් කරපු ගමන්. ඈ පව් ගොඩක් කළා තියෙනවා. පින්පව් නසන්න උගන්වපු ධර්මයක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. පින්පව් නසන්න දීපු ධර්මයක් තියෙනවා. ඒ පින්පව් නසපු කෙනා සිව්පසයෙන් උපස්ථාන කිරීම සමන බ්‍රාහ්මණයන්ට සිද්ධ කරනවා, මෞපියන්ට සිද්ධ කරනවා. හැබැයි ඒව පින් එනෙමේ නෙමෙයි. අම්ම තාත්තට අපි සලකන්නේ පින් සිද්ධ වෙනවා කියන නිසාද? නෑනේ. නේද? ඒක අපේ යුතුකම එක වගේ කීම. කියන්නේ වැඩි හිටියෙකුට අම්ම තාත්තට සැලකේ යුත්තේකට සැලකන එක ඒක මනුෂ්‍ය ගුණ ධර්ම. ඒක සත්ව මානව ගුණ ධර්ම. ඈ සත්ව න්‍යාය ධර්ම. ඈ බැලලියක් වුණත් පැටව ගැව්වහම මේ බැලලිය මේ තමන්ගේ දරුවෝ ටික කොහොම හරි ආරක්ෂා කරගන්න ගුණයක් තියෙනවා. මානව ගුණයක්. මානව ලක්ෂණයක් ඒතකොට. ඒකට පින්පව් වුන්නේ නැහැ. පිනක් කරන්න පුළුවන් හිතේ සැහැල්ලුව පිණිසත් පිනක් කරන්න පුළුවන් කෙනෙකුට ලෝභ ද්වේෂ මෝහ පිණිසත් පින් කරනවා කියලා කියනෝ නේද? අනුග්‍රහ බුද්ධියෙන් කරනවා පූජා බුද්ධියෙන් කරනවා කියලා දෙකක් තියෙනවා කියනවා. අද මිනිස්සු දාන මාන ආදියක් දෙන්නේ සමහරලාට අනුග්‍රහයි පිණිස අනුග්‍රහ බුද්ධියෙන්. පූජා බුද්ධියෙන් පරිත්‍යාගශීලී බුද්ධියෙන් කරන ස්වභාවයේ තියෙන්න ඕන. පූජා බුද්ධිය කියලා කියන්නේ පූජා බුද්ධියේදී ඒ ප්‍රතිග්‍රාහකයා ඉහළින් ඉන්නේ, අනුග්‍රාහකයාදී ප්‍රතිග්‍රාහකයා පහළින් ඉන්නේ. ලබන්න පහළින් සිටීම සහ ඉහළින් සිටීම. හුදු වාචික ස්වභාවයකට එහා ගියපු දර්ශනය. ක්‍රියා නොකරන්න ඕන, ක්‍රියා කරන්න ඕන, බලාගෙන ඉන්න ඕන, ගණන් කර කර ඉන්න ඕන, මුකුත් නොකර ඉන්න ඕන, කරන්න දෙයක් නැතුව ඉන්න ඕන, ඔහේ බලන් ඉන්න ඕන. ඇයි එහෙම ඉන්නේ? ඊට වැඩිය අපිට අවබෝධයකින් ඒක දිහා බලන්න ඕන. සරල වචනයකට ඒක යොමු කරන්න බෑනේ. දැන් ආයතන ප්‍රධානී මොනවද කරන්න කියලා ඇහුවොත් නිකන් බැලුව බැලමට ගියයි ඒ යකා මේක වටේ ඇවිදවිද ඉන්නෝ කියලා. ඒ යකා මේ හැම දෙයකටම ඇවිලි ගන්න හැමදැනම ගිහිල්ලා නිකන් ඇවිදවිද බලබලා ඉන්නෝ අර ලේසි ආයතන ප්‍රධානී කියන්නේ. එහෙම නැත්තම් කියයි ආයතන ප්‍රධානී කියන්නේ කාර් එකෙන් ආවා ඩුංගලා රේසි කාමරේට ගියා මිනිහා ඒක ඇතුළට එලා ඉන්නෝ. එතකොට කෙනෙකුට මේ ආයතන ප්‍රධානී කියන්නේ මේකයි කියලා ඉතින් බාහිරේ බොහොම සරල විදිහට ගත්තොත් එයා ඒ රංග දක්වයි. ඒක නෙමෙයි, ඔහු ඇත්තෙන් මේ AC කාමරේ ඇතුළට වෙලා හරි ඉන්නේ, ඒක වටේ ඇවිදවිද හරි ඉන්නේ, පූර්ණ අවබෝධයෙන් නේද සියල්ල පිළිබඳව. එයා දන්නවා ගේට්ටුවේ දාන ඉබ්බගේ ඉඳලා අර මැෂින් එකේ වැඩ කරන කුඩා ඉදිකට්ටේ ඉඳලා නූලේ ඉඳලා හැම දෙයක්ම එයා දන්නවද නැද්ද? සැබෑ ප්‍රධානී කායතර ප්‍රධානී දන්නවා. ආන් ඒ වගේ ඔබට පිරිපුන් ආධ්‍යාත්මික අවබෝධයක් තිබිය යුතුයි. තේරුණානේ? එහෙම නැතුව මේ කොටසක් තමයි කාමරේ ෆයිල් ටිකයි නෙමෙයි. සැබෑ ආයතන ප්‍රධානී අයක නූල් බෝලේ ඉදිකට්ටේ ඉඳලා එයා දන්නවා. ගේට්ටුවට දාන ඉබ්බගේ වර්ගයේ දන්නවා. ඉන්නේ සේවක සංඛ්‍යාව දන්න, ඉන්න පඩි ප්‍රමාණය දන්න, ගණනදනුව දන්න, අයවැය දන්න, එහි ඇති ක්‍රියාකාරීත්වය දන්න, යථාර්ථය දන්න, පූර්ණ වටපිටාව දන්න. ගමහත්ෙක් ඉන්න එයාගේ විශාල ආයතනයක් තියෙනවා. එයා කියන්නේ හරි සෑල්වේ සයිනන්ස් මම්මගේ ආයතනය මම පවත්වන්න යනවා. පුතා ගිහිල්ලා කියනවලු මම එක දවසයි ගියේ සයිනන්ස් මට මහා බයක් දැනුණා. මේ ටික කරන්නේ කොහොමද කියලා. මම කිව්වා මේකේ දෙකේ වෙනස මේක. මෙයාට කිසි බයක් නැත්තේ මේ සියල්ල පිළිබඳව අවබෝධය තියෙනවා. සියලු ප්‍රශ්නවලට විසඳුම මෙයා ළඟ තියෙනවා. ඔයාට බය. ඔයා මේ එකකටවත් විසඳුම් දන්නේ නැහැ. ඒක ඇති වෙන ප්‍රශ්න දන්නේ නැහැ. ඒක දිගඵල දන්නේ නැහැ, බාර හරියට දන්නේ නැහැ, තේරුම් ගන්න නැහැ තාම ඒකයි. එහෙමනම් අපේ මනස පිළිබඳව අපි පූර්ණ අවබෝධය ඇති කර ගන්න ගන්න අපිට අපේ ආධ්‍යාත්මය සැහැල්ලු කර ගන්න හැකියාව ලැබෙනවා. එසා ඉහලින් බලන්න. අදිවාසය ඉහලින් වාසය කිරීම. මමත්වයට වඩා ඉහලින් වාසය කරන, පුජ්‍යලත්වයට වඩා ඉහලින් වාසය කරන, ලෝභයට වඩා ඉහලින් දකින්න, ද්වේෂයට වඩා ඉහලින් දකින්න, මෝහයට වඩා ඉහලින් දකින්න, හැඟීමට වඩා ඉහලින් දකින්න, ඇහෙන දේට වඩා ඉහලින් දකින්න, පේන දේට වඩා ඉහලින් දකින්න. ඉදිරිපත් වීම හරි වැදගත්. දැන් බයිසිකල් පදීම කියන එක මට බෑ කියලා ඉවරලා ඉදිරිපත් වෙන්නෙම නැතුව බයිසිකලේ අපට ගන්න නැතුවම හිටියොත් එයා බලාගෙන බයිසිකලේ දිහා ජීවිතේ නෑ බයිසිකල් පදින්නේ. වැටෙන්න හරි ගන්න ඕන අතට. පළවෙනි පාර ඩෝම් ගාලා වැටේ. පල්ලමක් අල්ලලා යන්න ඕන බෙල්ල කඩාගෙන හරි යන්න කියලා. එහෙම කෙනෙක් තමයි ආත්ම ධෛර්යයෙන් අපට ගන්නකොට තමයි ඒ දුලින් සාර්ථක වෙන්නේ. අසාර්ථක වෙන්නේ නැත්නම් ආත්ම විශ්වාසය තියෙනවනේ. දෙ මේ ඇත්තොත් බයිසිකලේ දිහා බලාගෙන ඉන්නවද පදින්න නැතුව අතට ගන්න නැතුව? හවුඳුරු බණ කියනවා අපි බණ ටික දිහා බලාගෙන ඉන්නවා. බණ නම් හොඳයි, අපිට පොඩ්ඩක් අමාරුයි. එහෙම වෙන්න එපා. මේ ධර්මය අතට ගන්න. මේකට ශ්‍රද්ධාවෙන් නෙමෙයි, බොහොම මැදහත් සිතින් විවේචනාත්මකව එන්නත් එපා. ඕනවට වඩා පැහැදීමෙන් මේක දිහා බලන් ඉන්නත් එපා. සතුරු විදියටත් දකින්න, මිතුරු විදියටත් දකින්න, ප්‍රතික්ෂේපිතවත් දකින්න, අනුමතිවත් දකින්න. ධර්ම අවබෝධයේ පිණිස කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබේ අවබෝධයේ පිණිස විරුද්ධවත් දකින්න නැත්නම් මේක අර මේ පිළි අරගෙන බැලුවොත් එහෙම ඔබට මේක වැරදිසවා ගන්න බෑ. යම් කලාත්මක නිර්මාණයක් කරන මිනිස්සේ එයා ළඟම ඉඳන් ඒක සිතුවම් කරනවා වගේම එයා පොඩ්ඩක් ඈතට ගිහිල්ලා බලනවා. ඈතට ගිහිල්ලා බලනවා විතරක් නෙමෙයි අනිත් කෙනාටත් මේක පේන්නේ කොහොමද කියලා බලනවා. දැන් අපි ওই අකුරු ටයිපින් එහෙම කළාම අපි කියෙව්වහම අපිට තේරෙන්නේ නැති එක තව කෙනෙකුට දුන්නහම එයාට අහුවෙනවා ඒකේ අකුරක්. ඒකට හේතුව අර අපේ ඔළුවේ තියෙන නිර්මාණයත් එක්ක අපි ඒක දිහා බලද්දී ඒ අකුර අපිට එහෙම වෙනස් වෙලා තියෙනවා කියලා පේන්නෙම නැහැ. අපි වේගෙන් ඒ වචනෙත් එක්ක කියනවා. ගොඩක් කෙරෝ පේනවා, කලාතුරකින් එකක් පේන්නේ තියෙන්න පුළුවන්. ආන්න ඒ වගේ අපේ මනස අධ්‍යයනය කරන්න ඕන. ඔබ දුරු කරන්න ඕන ප්‍රධාන එකම එක දෙයයි මමත්වය. මමත්වය දැනෙන්නට ඉඩ හරින්න එපා. මමත්වයෙන් තොරව ආශා කරන්න, මමත්වයෙන් තොරව තරහ ගන්න, මමත්වයෙන් තොරව ජීවත් වෙන්න, මමත්වයෙන් තොරව යුද්ධ වුණත් කරන්න කවන්නේ. හැබැයි මමත්වයෙන් තොරව වෙන්න ඕන. මමත්වයෙන් තොරව යුද්ධයක් ඇත්තෙත් නැහැ. මමත්වයෙන් තොරව ආශාවකුත් ඇත්තෙත් නැහැ. මමත්වයෙන් තොරව ජීවිතයක් ඇත්තෙත් නැහැ. මවත්වයෙන් තොර වෙච්ච කෙනා මැරෙන්නේත් නැහැ. මවත්වයෙන් තොර වෙච්ච කෙනා උපදින්නෙත් නැහැ. ඒ උපදින්නේ නැති මැරෙන්නේ නැති මාර්ගයට එයා වැටිලා ඉවරයි. එයා අනිවාර්යෙන් උපත මරණය අවසන් කරනවා. අපේ අය ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ කායික උපදින්නේ නැති වුණාම වැඩේ ඉවරයි කියලා. එතකොට මරණයෙන් පස්සේ නිවන. දැන් ප්‍රසිද්ධ වෙන්නන බුද්ධාගමන අනුව වෙන්නන මේ නිවන තියෙන්නේ මරණයෙන් පස්සේ. උපදින්නේ නැති වුණාම උපදීමේ දුක නැති වෙන එක තමයි නිවන කියන්නේ. මේ ජීවත් වෙලා ඉද්දි නොමරෙන නිවන, නූපදින නිවන නෙමෙයි මා පෙන්නන්නේ, නොමරෙන නිවන. ධම්මපදයේ තියෙනවනේ නේද? අප්‍රමාදෝ මමතපදං ප්‍රමාදෝ මච්චනෝ බලං අප්‍රමත්තා නමියන්ති. ඒකේ තියෙනවද මැරෙනවා කියලා? අප්‍රමාදී මිනිස්සයා මැරෙන්නේ නැහැ කියද්දි හාමුදුරුවනේ, ඇයි ඔබ වහන්සේ පට්ටබල් බොරු කියන්නේ මැරිලා උනූපදින් නිවනක් ගැන කියලා අහන්න බෑ. මා පෙන්වන්නේ මරලා නූපදින නිවනක් නොවේ, ඉපදිලා සිටියදීම නොමැරෙන නිවනක්. දැන් මෙහිම ගැන හිතන්න, මෙහිම දෙයක් පිළිගන්න, මෙහිම දෙයක් විමර්ශනය කරන්න, මෙහිම දෙයක් තේරුම් ගන්නවත් මේ සමාජයේ බහුතරයාගේ බුද්ධිය හදලා තියනවද? හැදිලා නෑ, බාරගන්නේ නෑ. හේතුව ඒ තරමට මොට වෙලා තියෙන්නේ, අන්ධ වෙලා තියෙන්නේ. ජීවත්ව සිටියේදී නොමැරෙන නිවනක් කියලා බාරගන්න ලැස්ති නෑ. තේරෙන්නේ නැත්නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔබේ තාම අත්දිග මදේවා උස මදේ. උස තාත්ත කෙනෙක් තාප්පෙන් එහා පැත්තේ තියෙන දෙනෙක් දෙයක් දැකලා පුතා ඔයාලට පේනවද එහා පැත්තේ ඉන්න හාව? පොඩි ළමයි කියන්නේ මොකක්ද? නෑ තාත්තේ මට පේන්නේ නෑ. ඇයි? මිනිහා කොටයි තාම. තාත්තා අඩි 5යි අඟල් 8ක් උසයි. පුතා ළම අඩි 4යි උස. ආන් ওই සිද්ධිය තමයි. ඉතින් කොට පුතාලට කියන්නේ පොඩ්ඩක් උස වෙන්න, කොහොම හරි බලන්න, පුටුවක් තියලා හරි නැගින් නැගලා බලන්න. ඉතින් මම පොඩ්ඩක් ඔසවලා බෙන්නනවා. ආයි ඉතින් අත ඇරපු ගමන් බිම. ඉතින් වැඩසටහනේදී නම් හමුදුරනේ මම හොඳට දකින්න එහා පැත්තේ ඉන්න හාවා මේ ගෙදර ගියපු ගමන් ආයි පේන්නේ තාප්පේ. මොකද අර ඔසවලා තියෙන එකක් පේනවා, තාත්තා උස්සන් ඉන්නවනේ. ඒ දෙන්දින හාමුදුරනේ මට අපිට නිවන හොඳට දැනුණා, හොඳට ෆීල් වෙනවා, හොඳට තේරෙනවා. මොකද හාමුදුරු උස්සගෙන ඉන්නකම් ආයි තිබ්බකම බබාට තාප්පේ පේන්නේ. ඒ නිසා ඔබ උස යා යුතුයි. ඒ කියන්නේ විදර්ශනා ශක්තිය ප්‍රගුණ කළ යුතුයි. එවිට ඔබ උස යනවා. ළමේ උස යන්න නම් අවුරුදු ගණන් එහෙම යන්න පුළුවන්. නමුත් ප්‍රඥාවේ උස යන්න සමහරලාට ඒක තප්පර 10ක් වෙන්නත් පුළුවන් ඔබේ තියෙන කුසල ශක්තියත් එක්ක. ඉතින් තේරෙන්නේ නැහැ හිතා ගන්න තාම මම මිටි කියලා එච්චරයි. උස යන්න බලන්න. ධර්මයේ තේරුම් ගත්ත අය ධර්ම ශ්‍රවණය කරන්න, ධර්මයේ පිළියන්න, ධර්මය අනිත්‍යයට කියා දෙන්න, ධර්ම සාකච්ඡා කරන්න, ධර්මයේ දිවිපැවැත්මක් සතුටෙන් ඉස්සරහට ගෙන යන්න. මුකුත්ම කරන්නේ නැතුව මේ කොන් වෙලා ගිහිල්ලා කුටියකට දාලා දොර වහගෙන සද්ද නැතුව ඉන්න ජීවිතයක් නෙමෙයි මේ හදන්න යන්නේ බුදුහාමුදුරුවෝ. හරි විවෘත සමාජය තුළ හැසිරෙමින් ජීවත් වෙමින් පවතිමින් නිවුණු ජීවිතයක්. නැව පෙරලෙයි කියලා කෙනෙක් අරගෙන ඇවිල්ලා කොහේ හරි අස්සකට වරායකට දාලා ඉවරලා නැංගුරන් දාලා උඩට අල්ලලා බැඳලා තියෙනවා. එතකොට නැව කොහොමත් පෙරලෙන්නේ නැහැ, රළ වලට අහු වෙන්නේ නැහැ. ඉතින් නැවෙන් වැඩක් තියෙනවද නේද? නැව් තියෙන මහසાગර යන්නනේ. එතකොට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ නැව මිනිස්සු අල්ලගෙන ගිහිල්ලා ඉවරලා මේ පැත්තකට දාලා ඉවරලා නැංගුරන් දාලා මේ අල්ලලා බැඳලා තියන්නේ නෙමෙයි. නැව දිහත් කරන්න පෙරලෙන්නේ නැතුව සමාජයේ පවතින ඈ දරුමල්ලු හදන්න, යුතුයකම් ඉෂ්ට කරන්න සමාජයේ පවතින. ආ එතකොට කෙලෙස් නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මගේ මිනිහා කෙලෙස්, මගේ ගැහැණි කෙලෙස්. ඒ කියන්නේ මම වැරදි දැනගෙන ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ තියෙන්නේ කෙලෙස් සිතෙහි මිසක් පුජ්‍යලේක ළඟ නෙමෙයි තියෙන්නේ. ඕකේ දැන් අර අනිත් ආගම් වලත් තියෙන එකනේ. කාන්තාවට මේ මූණවත් අරලා දෙන්නේ නැහැ මිනිසුන්ට. මේ වෙනවයි කියලා ඉවර වෙලා මුළු වහලම තියෙන එකයි. එතකොට කාන්තාව ළඟ තමයි කෙලෙස් තියෙන්නේ කියලා මිනිහා හිතන්නේ. උඩ තේරෙන්නේ නැහැ ඌගේ හිත හදාගන්න. ඒ ඔය විදියට කිව්වොත් එහෙම මේ අපි බැලුවත් කෙලෙස් තියෙනවා කියලා කිව්වොත් එහෙම අපිටත් මූණ වහන්න ඉන්න වෙනවා. එහෙම තමයි ඒ රටවල් වල හැටි. ඒ කියන්නේ මෝඩකමේ උච්චම අවස්ථාව. චේතනාව තුලින් ජීවිතය පිරිසිදු කරගන්න, නිවැරදි කරගන්න, දර්ශනය කරගන්න තැන. එතනින් උපදින මිනිසයා අතිසයිම කුඩා දරුවෙක් මෙන් ප්‍රබාස්වර වූද, නිදහස් වූද, මෘදු වූද, නිහතමානී වූද, අනතිමානී වූද, ලස්සන කෙනෙක්. බලන්න කුඩා දරුවන්ගේ කිසි වැරැද්දක් තියෙනවද කියලා. අවුරුදු 7 8 9 පොඩි දරුවන්ගේ බලන්න. ඒගොල්ලන්ට මහා කෙලෙස් ඇත්තෙත් නැහැ, ලෝභකම් ඇත්තෙත් නැහැ, කපටිකම්. හැබැයි ඉතින් තාත්තලා අම්මලා රේ මේ ලොකු කපටිකම් තියෙන මනස තිබුණොත් ඒක ඥානවලින් ඇවිල්ලා පොඩි කාලේ පෙන්නුම් කරයි. ඒ වුණාට අපි යංගිසි උදාහරණයක් අපිට ගන්නට පුළුවන්කමක් තියෙනවා ඒ කුඩා ළමයේ සිත වගේ කියලා. ඒ සිතේ මමත්වයේ තියෙනවා. දැන් ඔහොම කිව්වාම සමහර අය අහනවා එහෙනම් හාමුදුරනේ කුඩා සෝවාන් වෙලාද කුඩා කාලෙම මැරුණාම මේගොල්ලෝ නිවන් දකින්නවද කියලා. මේ වගේ ඉතින් දේවල් අහන අයත් ඉන්නවා ඉතින්. එහෙමයි පයන් විසි උදාහරණයක් ගන්න. දැන් මම නින්දෙදි තියෙන්නේ නිරෝධ සමාපත්තියේ ගුණය කියලා කිව්වහම හාමුදුරනේ නින්දෙන් මැරුණාම එහෙනම් උපදින්නේ නැන්ද ලබනාත්මේ කියලා. එහෙනම් ඉතින් අර නිර්වින්දන බෙහෙතක් ගහගෙන මැරෙන්නයි තියෙන්නේ. නින්ද ඉස්සර මැරෙන්නේ. මේ නිදි වෙටි ටිකක් දී. ඒ උදාහරණ ගේන්නේ ඒව තුළ එහෙම දෙයක් නැහැ. මේ වගේ දේවල් වලටත් උත්තර සපයන්න වෙලා තියෙනවා. මොකද එහෙම අයත් ඉන්න නිසා සමහර වෙලාවට. නිවන මොන වගේද කියලා නේ අහන්නේ. නිවන හැඩයක් නැහැ, තියෙන දිහාවක් නැහැ, වර්ණයක් නැහැ, ස්වභාවයක් නැහැ, යන්න බෑ, එන්න බෑ, පවතින දෙයක් නෙමේ, හටගන්න දෙයක් නෙමේ, මරණ දෙයක් නෙමේ. ඔන්න අවබෝධ කරගන්න. බෑ. අපි හාමුදුරනේ පවතින දෙයක් දකින්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. තියෙන දෙයක් දකින්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. යන්න පුළුවන් ගමනක් තමයි යන්න පුරුදු වෙලා තියෙන්නේ. එන්න පුළුවන් ගමනක් තමයි යන්නත් බලාපොරොත්තු වෙන්නේ. හැඩයක් තියෙන දෙයක්ම තමයි දකින්න පුරුදු වෙලා තියෙන්නේ. වර්ණයක් තියෙන දෙයක්ම තමයි දකින්න පුරුදු වෙලා ඉන්නේ. ඔබ වහන්සේ ඔය කියපු එක නම් දකින්න බෑ. මොකද අපිට පුරුදු නෑනේ. ඔන්න ඔය පුරුදු නැති එක තමයි. එහෙ නැත්තම් අනුසෝතගාමී නෙමේ පටිසෝතගාමීව දැක්කයි කියන්නේ ඔන්න ඕක. දැන් තවත් පැත්තකින් දෙන්නෝ පරිසෝතගාමිත්ව. අර රටාවෙන් නෙමෙයි වෙන රටාවකින්. කට්ටිය පිස්සු වැටෙනවට බයයි. ඒක මොකද දන්නවද? ඔය පිස්සු වැටෙනවට බය එයා ළඟ පිස්සුව තියෙන නිසා. පිස්සු වැටෙනවට බය වෙන්න එපා, පිස්සු හැදෙනවට බය වෙන්න. ඔබ ළඟ තියෙන පිස්සුව බිමට වැටෙන්න ඕන. මේ මිනිස්සු වචනවල කතා කරන එකේ ඇත්ත මේක. මිනිස්සුව පිස්සුව වැටෙනවට බයයි. පිස්සුව එනවට නේ බය වෙන්න ඕන, වැටෙනවට නෙමෙයි. පිස්සුව වැටෙනවට කැමති වෙන්න ඕන. පිස්සු වැටුණාම හොඳයි, එතකොට පිස්සුව නැන්නේ. දැන් ගෙඩියක් වැටෙනවා කියන්නේ එහෙලෙන්නම් පල්ලෙහාට නේ. දැන් බිමට වැටෙනවා. ඒ කියන්නේ තමන්ගේ අතින් අත හැරිලා මල්ල වැටුණා. ඒක තේරුම කියන්නේ මොකද? විවාහරේදී මල්ල වැටුණා, විවාහ දෙන්නේ අතේ දිවිච්චේ බිමට වැටුණා. දැන් පිස්සුව වැටෙනවට කැමති නැහැ. පිස්සුව අල්ලන් ඉන්නේ. අර වචන වලම මිනිස්සු ඇත්ත කතාව කියනවා. පිස්සු අල්ලන් ඉන්නේ පිස්සු වැටෙනවට කැමති. පිස්සු වැටෙනවට කැමති වෙන්නේ. මිනිස්සු රැවටෙන්න අකමැතියි. රැවටෙන්න අකමැතියි. මිනිස්සු රැවටිලයි සිටින්නේ. ඒ නිසා රැවටෙන්න අකමැතියි. මිනිස්සු වැරදිකාරය වෙන්න අකමැතියි. එහෙනම් මොකද? වැරද්දම නෙන්නේ. ඒ නිසා වැරදිකාරය වෙන්න අකමැතියි. මිනිස්සු දොස් කියනවට අකමැතියි. ඇයි? දොස් ගොඩක් නේ තියෙන්නේ. ඒ දොස් වලට මේ මොනවා හරි කියනකොට තමයි වේදනාව හටගන්නේ. දොස් කියනවට අකමැතියි. රැවටෙන්න අකමැතියි. පිස්සු වැඩෙනවට අකමැතියි. මිනිස්සු දුප්පත් කියලා තව කෙනෙක් අඳුන ගන්නවට අකමැතියි. ඇයි මිනිස්සු දුප්පත්නේ? එන්නේ දුප්පත් මිනිස්සුන්ගේ ළඟ තියෙන ලක්ෂණය මොකද්ද? පෝසත් කියලා වෙන්නන්න උත්සාහ කිරීමනේ. අනිත් අය අපිව දුප්පත් කියලා අපි ගැන මොනව හිතයිද මේව කරලා හිතයිද කියලා ඉවරලා කොහොම හරි පෝසත් මූඩ් එකක් පෙන්වන්න උත්සාහ කරනවා. ඇයි ඒ? දුප්පත් නිසා. පෝසත් මිනිස්සයා මොකද කරන්නේ? ඒ මිනිස්සයා පුළුවන් තරම් උත්සාහ කරන්නේ කවෝටවත් දැනගන්න තියන්නේ නැතිව ගමනක් යන්නේ. එක මාත්මයක් කියනවා හම්දුරනි මම කොයි බහිර කායකට එහෙම ගියාම අපි යාළුව කට්ටිය කොහරි ගමනක් යනවා නම් අපි කරන්නේ අපේ වාහනේ යොම ටික පැත්තකට දැම්මා මොකක් හරි කැබ් එකක් හරි මොකක් හරි අරගෙන අපි සාමාන්‍ය මිනිස්සු ටික හැදියට කලිසම සෙට් එකක් දාගෙන කියනවා සමහරලාට ඉහළම නිලයක් තියෙන බලයක් තියෙන අප්‍රමාණ ධනෙ තියෙන එකක්වත් පෙන්වන්නේ නැහැ කියනවා සාමාන්‍ය වෙල්ලකොල්ලොත් එක්ක ගිහලා පොඩි බෝලයක් ගන්න වැඩයක් කරලා කඩේක වාඩිලා ඉඳලා අපි වෙනවා කියලා හරියටම අපි එන්ජොයි කරන්නේ එදාට කියනවා ප්ලේන් ටිකක් බීලා නියම එන්ජොයි එක තියෙන එදාට කියනවා අරම ගියපු ගමන් සර් කියනවා මහත්යෝ කියනවා සැරියුත් ගන්නවා මාර ප්‍රශ්න කියනවා අපිට ඒ සතුට ගන්න බෑ කියනවා හරි ෂෝක් කියන අපිට මචං කියනවා තත්ත්වයක් දානවා හරි ෂෝක් කියන විදිහට එක ඉන්නවා බලන්න ඒක ලස්සන එතකොට පෝසත් වගේ පෙන්වන්න උත්සාහ කරන්නේ දුප්පත් අය පිස්සු වැටෙන්න අකමැති පිස්සු දින අය දොස් අහන්න අකමැති දොස් තියන අය දැන් මේක බැලුවාම ඔබට තේරෙනවා ඔබ කොයි උපතරින්ද පෙරලෙන්න ඕන කියලා. රැවටෙන්න අකමැති රැවටිච්චයි. රැවටෙනවා කියන එකේ අදහස තියෙන්නේ එයා අඳුරේ ඉන්නේ කියන එක. පේන්නේ නැහැ කියන එක. රවට්ටන්නේ අඳුරේ ඉන්න අය, රැවටෙන්නේ අඳුරේ ඉන්න අය. ආලෝකයට ආපුගෙන එයා රවට්ටන්නෙත් නෑ රවටෙන්නෙත් නෑ මොකද එයා ඉන්නේ ආලෝකයමයි ආලෝකය කියන එකේ අදහස ආලෝකය කියන අදහස මේ ලයිට් එකක් වගේ එකක් කියලා නෙමෙයි අපි ආධ්‍යාත්මය හරි පිරිසුදුයි විවෘතයි නිදහස් අන්න ඒකටයි ආලෝකමත් බව කියලා කියන්නේ පැහැදිලි බව මනස ආලෝකමත් වුණා කියන්නේ ඒකට එතකොට අපිට ධර්මයේ වාසය කරගන්න ඇස් දෙක පියා ගන්න මොනද? රැපිනිය ගොතා ගන්න මොනද? සක්මණේ දෙන්න මොනද? නෑ සතර ඉරියව්වෙම ප්‍රගුණ කරන සතර සතිපට්ඨානය මෙතන වැඩෙනවා. විරාග සංඥා වැඩෙනවා. නිරෝධ සංඥා වැඩෙනවා. සබ්බ ලෝකේ අනිරත සංඥා වැඩෙනවා. සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා වැඩෙනවා මේ ගතන්දරය තුල දර්ශනය තුල අර කරුණු හතරක් නිකන් ඔළුවේ මතක තියාගන්න මෙලෝ හතරක් අර්ථ දන්නේ නැහැ මේ මූලික කාරණාවම ඇදලා අරගෙන ඒක තව තවත් පැහැදිලි කරන්න හේතුව අපේ මිනිස්සු ඉතාලම මේ කාරණය තුල සරල දෙයක් පමණ ඉගෙනගෙන තියෙන්නේ ඉතින් මට අලුත් කරුණු උගන්වන්න ඕනේ ඒ කරුණු ටිකේම තියෙන ගැඹුරු හරය ඉගෙනුවාම ඒ මිනිස්සෙ එතනින් ඒ දොරටුවෙන් යාව එළියට ගන්න පුළුවන්. කුඩාවට කුඩාවට දොරටු 1000ක් හිල් කරනවට වැඩිය හොඳයි එයාගේ සයිස් එකට එකදෙනකින් දොරටුවක් හදන එක.
ඔබ නිවන් දැකීමට කැමති නම් ඔබට නිවන් දැකීමට පුළුවන්. ඔබ නිවන් දැකීමට අකමැති නම් හේතු සම්පත් තාම හදාගෙන නැත්නම් ඔබට බෑ. ඔබම බලන්න හිර වෙච්ච තැන්, ඔබම බලන්න ඔබේ තණ්හා මාන දිට්ඨි නැති වෙච්ච තැන්, ඔබම බලන්න ඇලිච්ච දේවල්. ඇලිච්ච දේවල් ඉස්සරහට ගන්න අරගෙන ඉවර වෙලා බලන්න මේක ඉවසීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන්ද, නිදර්ශනාවෙන් ප්‍රහාණය කරන්න පුළුවන්ද, සේවනයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්ද, කොහොමද කියලා ඉවර ඒක ඉවර කරගන්න. නිදර්ශනාවෙන් ගොඩාක් දේවල් ප්‍රහාණය කරන්න පුළුවන්, වීර්යයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. සාකච්ඡාවෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් සමහර කෙනෙක්ගේ ඕන මනස රැඳිලා තියෙන්නේ අපි හිතමුකෝ යුතුයකමක් ඉෂ්ට කළේ නැහැ, ඒ ඉෂ්ට කරේ නැති නිසා ඒක වද දෙනවා. එතකොට එයාට කරන්න තියෙන්නේ අර සේවනයෙන් ප්‍රහාණය කරන ක්‍රමවේදේ පාවිච්චි කරනවා. මොකද්ද? මං ඒ යුතුයකම ඕන ඉෂ්ට කළා, දැන් මට බුදුත් නැහැ, දැන් මං නිදහස් කියලා අනේතර මනස නිදහස් වෙනවා. මොකද ඒ වැඩේ කරලා ඉවර කළා. නෑක් ලහක් අරගෙන ඉන්නෝ කට්ට ගමට හරි කයිදාටික ගමට හරි බලපුලුවන් කාරගමට හරි නොදී හිටිය. නමුත් මනස දොස් කියන ඔයා කරේ වැරදි වැඩක් කියලා. අන්න එයාට පුළුවන් ඒක මම දුන්න ගිහිල්ලා ඉවරයි. මේ මනුස්සයගේ හිත නිදහස් කරගත්තා. එහෙම මිනිස්සු ඉන්නෝ. දැන් දවසක් මට ඔය ටෙලිෆෝන් එකෙන් කතා කරලා මනුස්සයෙක් දැන්නහම මං හොඳයි හොඳයි කියලා තිබ්බා. ගුවන් විදුලි බණක් අහලා. ඒ මිනිස්සු වරද වැරදි විදියට තේරුම් අරගෙන ඒක. ඒ මිනිස්සෙම ආයි ටික දවසකින් මට කෝල් කරලා කියනවා ස්වාමින් වහන්සේට එදා මං කතා කරපු විදිය හරි නෑ වගේ කියලා හිතෙනවා කිව්වා. මං කිව්වා හොඳයිනේ කිව්වා. ඊට පස්සේ කිව්වා එදා ඉඳලා මට කන්නත් බෑ බොන්නත් බෑ නිින්ද යන්නෙත් බෑලු. ආ මං කිව්වා එහෙනම් මේ මට සමා වෙන්න කිව්වා. ඔබ දෙවි විශේෂ සමාවක් කියලා දෙයක් නැහැ. ඔබතුමා ඒක තේරුම් අරගෙන සංවරේ පිහිටන්න ආයේ වැඩේ වගේ වැඩ නොකරනවායි කියලා අදිෂ්ඨාන කරගන්න. ඒක තමයි සංවරය කියන්නේ කියලා. එහෙනම් අවසරය මට සමා වෙන්න කියලා තිබ්බා. ඊට පස්සේ මම හිතන කන්න බොන්න හැකියාව ලැබෙන්නේ නැති. ඒ කියන්නේ හද සාස්ත්‍රීය බලපෑම. යා දන්නෝ යා නිකන් කිසි තේරුමක් නැහැ. සමහර මිනිස්සු ඉන්නෝ නිකන් යාගේ පඬිතකම පෙන්වීම සඳහා මොනවා හරි විවේචනයක් කරන්න. විවේචනයක් කිරීම තුළ තමයි එයාගේ මේ ලොකුකම පෙන්වන්නේ. ඒ ක්‍රමයට එහෙම කළාම හරිද සාක්ෂිය වද දෙනවා. නිකුරුණේ කෙනෙකුට දොස් කිව්වොත් මේ බුදුහාමුදුරේ දේශනා කරේ කියන්නේ උඩු ළඟට දාන වැලි වගේ ඒක එයාගේ මේගේ වදී කිව්වා. ඒ නිසා කවදාවත් එහෙම වැරද්දේ චෝදනා කරන්න දැන දැනේ වැරද්දේ චෝදනා කරන්න එපා කෙනෙකුට. වැරදි විදියට චෝදනා කරන්න එපා, නිවැරදි චෝදනා කරන්න. හරිද? යටපත් කිරීමට, සත්‍ය යටපත් කිරීමට කටයුතු කරන්න එපා. අපිත් හොඳ තර්කවාද විවාද කරපු අය තමයි, විවිධ භාවනා දෘෂ්ටීන් වල හිටපු අය තමයි. නමුත් ගිහි වේවා පැවිදි වේවා අපි කොච්චර තර්කයකට වාදයකට ගියත් පින්නතුනේ සත්‍ය කියන තැනදී නිහඬ වෙනවා. සත්‍ය කියන තැනදී නිහඬ වෙනවා. මේකට ගරු කරනවා. මං ඉස්සර හිතාගෙන හිටිය ශූන්‍යයි කියන තැන හිස් කියලා. ශූන්‍යයි කියන තැන හිස් කියලා මම හිතාගෙන හිටියා. නමුත් මම එක මිනිස්කෙන් ඉගෙන ගන්න ශූන්‍යයි කියන තැන හිස් තිබුණේ නැහැ කියලා, හිස්ව නැහැ කියලා. ඒ මිනිස්සේ දුන්න මට උදාහරණයක්. ඔබත් ඔය ශූන්‍යය කියලා හිතාගෙන ඉන්න තැන හිස් කියලා හිතාගෙන ඇති. ශූන්‍යය කියන තැන හිස් නැහැ කියලා මේකෙන් තේරුම් ගන්න. පුටු දෙකක් දෙන්නවම මගෙන් ඇහුවා, අර පුටුවේ කකුල් හතර අතර ඇති අවකාශයයි මේ පුටුවේ කකුල් හතර මේ ධර්ම අවබෝධයට කලින් මේ අවුරුදු 15 ඉස්සරකට කලින් සිද්ධ වෙච්ච සිද්ධියක්. හොඳයි, දැන් ඒවට මේ ප්‍රශ්නයක් නෙවෙයි උත්තර දෙන්න හරි නේද? මේ පුටු කකුල් හතර අතර තියෙන අවකාශයයි
කියන පුටු දෙකක් පෙන්ලා ඇහුවා. අර පුටු කකුල් අතර තියෙන අවකාශයයි මේ පුටු කකුල් හතර අතර තියෙන අවකාශයයි දෙකක්ද එකක්ද? කවුරුත් උපරිමයෙන් දෙන උත්තරේ තමයි මොකද්ද දෙකක් කියන්නේ නැතුව එකයි කියලා කියනවා. ඒක තමයි දෙන්න පුළුවන් පුදජනයාගේ උත්තරේනේ. එතකොට මොකද වෙන්නේ? එතකොට නිකාම ඔක්කු වෙලා ඉවරයි. මේ මම හිස් කියලා සලකන එක තුළ හිස් බවක් නැහැ කියලා. අපේ මේ පුතජන සත්වයා ශූන්‍යයි කියලා හිතන තැන ශූන්‍යතාවය නැහැ. සිංහලෙන් කිව්ව තේරුණාද ඒක? තේරුණා. පුතජනයා ශූන්‍යයි කියලා හිතන තැන ශූන්‍යතාවය නැහැ. ඒ නිසා බුදු කෙනෙක් කතා කරන නිරෝධයේ තියෙන ශූන්‍යතාවය නෙමෙයි මිනිස්සු දකින්නේ. මිනිස්සු ළඟ තියෙන ශූන්‍යවාදය. ඒ ශූන්‍යය කියන දෘෂ්ටිය, ඒ ශූන්‍යය කියන සංකල්පය තියෙන්නේ. ශූන්‍යය කියන දිට්ඨියක් තියෙන්නේ. ශූන්‍යය කියන පුජ්‍යලත්වයක් තුලින් එය ගලා යන්නේ. එනිසා ලෞකික මිනිසා ශූන්‍යය කියන තැන ශූන්‍යත්වේ නැහැ. එතන තියෙනවා සංඥා, විඥාන, නාම රූප සියල්ල වැඩ කරනවා. දැන් තේරෙනවා නේද මේ ඔළුව මදි කියලා මේ ටික තේරුණා? මමට හිතෙන්නේ දෙයක් නේද? අද කතරගම දෙයියෝ ලංකාවට ආවහම මේ මිනිසුත් එක්ක ජීවත් වෙන්න එකක් මදි කියලා හයක් හයි කරගත්තා. ඒ වගේ ඉතින් ඕගොල්ලන්ට දොළු තව දෙකක් තුනක් හයරකට ගන්න වෙයි මේ ටික කල්පනා කරන්න. කවන්නෑ ඔය තියෙන ඔළු ගෙඩිය ඇතුලේ හැරි ඒක හය හත හැදේ. අර වැඩ ගොඩාක් වුණාම එක වාහනකින් කරන්න බැරි වුණාම තව වාහන දෙක තුනක් හයරකට ගන්නවා වගේ මේකට තව තවත් අදි ඥාන අදි චිත්ත ටිකක් උමනා කරන ඔබේ මේ සාමාන්‍ය පොදු චිත්‍රය මේ චිත්තයකට මේක කරන්න බෑ. මේක උපාධියක් කර විභාගයක් පාස් කර රස්සාව කරපු චිත්තයට මේක කරන්න බෑ. දැන් ගොඩාක් ඇවිල්ලා මේ බණ විනිශ්චය කරන්න යනවා. විනිශ්චය කරන්න එන්න ඕන විශාරදයක් වෙලා. මේ විනිශ්චය කරන්න එන්න පුළුවන්ද මේ ලදරු පාසල් ළමයින්ට? ඈ ගොඩාක් අය ඇවිල්ලා නිකන් මෝඩයෝ වගේ මාව විනිශ්චය කරන්න යනවා, ධර්මයේ විනිශ්චය කරන්න යනවා. මේ විසර්ධය මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිස්සු, දාර්ශනිකයෝ මා වගේ කරද්දී මේ ඉන්න මේ හාල්මැස්සු ගුණිස්සු මාව විනිශ්චය කරන්න යනවා. විනිශ්චය කරන්න නෙවෙයි ඔබට තියෙන මේක ඉගෙන ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන්නේ. විනිශ්චය කරන්න විසර්ධයක් වෙලා ඇවිල්ලා අවබෝධයෙන් පූර්ණත්වයටපත් වෙලා ඇවිල්ලා දර්ශනයේත පත් වෙලා ඇවිල්ලා මේක දේශනා කරා. ప్రత్యක්ෂ නොවු කරුණු නෑ. ඉතින් මට පොත් ඕනේ නැත්තේ ඒ උන්වහන්සේ අනේ පොතේ තියෙන අභිධර්ම වචනයක්වත් කිව්වේ නෑ. මේ සූත්‍ර වචනයක්වත් කිව්වේ නෑ. ඒ මට සූත්‍ර ඕනේ නෑ. මට පොත ඕනේ නෑ. මොකද හේතුව? මුළු සද්ධර්මයේම මා තුල නම් තියෙන්නේ මට අමුතුවෙන් පොත ගේන්න උවමනාව නැහැ. ඕනනම් මේ කියන දේ වෙන විදියකින් පොත්වල තියෙන්න පුළුවන්. මේ කියන දේ ත්‍රිපිටකේ තියෙන්න පුළුවන්. මේ කියන දේ බයිබලේ තියෙන්න පුළුවන්. මේ කියන දේ කුරානයේ තියෙන්න පුළුවන්. ඒක කතෝලික මේ ෆාදර් කෙනෙකුට මම මේක කියාගෙන යනකොට එයා කියන ওই වචනෙට සමාන දෙයක් මේ අපි බයිබලේ මෙතන තියෙනවා කියලා. මං කෝ එන හරි. මේ පස්සේ මේ අපිට මේ සියලුම දේව ආගම් එක එකතු වෙන්න පුළුවන් හොඳ කාරණයක් හොයාගත්තා. මිනිස්සු ඔය මේ කතෝලික ආගමෙත් මුස්ලිම් ආගමෙත් පිළිගන්න දෙයක් තමයි එක හා සමානම දෙවියන් වහන්සේ මුලින්ම මේ මිනිස්යා හැදුවේ මැටින් කියන එක. නේ? එහෙම එකක් තියෙනවද නේ? මොකද කකුලෙන් අරගෙන හැදුවයි කියලා කියන කොටසක් කරා මුලින්ම නමුත් මැටින් හැදුවයි කියන කතාවක් තියෙනවා. ඉතින් හරිනේ.
ඒක බොරුද? එදා විතරක් නෙමේ අදත් දෙවියන් වහන්සේ මේක හදන්නේ මැට්ටෙන් තමයි.
දැන් බුද්ධඝමී කියන්නේ මොකද්ද? පඨවි ධාතු. එතකොට පඨවි ධාතු කියන්නේ මොකද්ද?
මැට්ට.
ඈ?
මැට්ට.
මුල්ම අවස්ථාවේ නෙමේ දෙවියන් වහන්සේ අදත් හදන්නේ මැට්ටෙන්. ඊට පස්සේ අපේ මිනිස්සු කියනවා මේකේ දියෙන්නේ පස් ගොඩක් මේක පොළොවට පස් වෙනෝ කියක් කියනවා. එතකොට මොකද්ද මේ දියෙන්නේ?
මැට්ට.
දැන් අපි මිනිස්සු මොඩ මිනිස්සුන්ට කියනවා මැට්ට කියලා. මේක ඇතුලේ තියෙන්නේ මැට්ටනේ. ඉතින් අපි කියන්න ඕන. ඔව්වා. ඕගොල්ලෝ කියන්නේ මුල් අවස්ථාවේ හැදුවයි කියලා. මුල් අවස්ථාවේ නෙමෙයි අදත් තියෙන්නේ මැට්ට කියලා ඒගොල්ලන්ට කියලා දෙන්න ඕන. අපේ පිළිගැනීම එදා විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ අද හදන්නේත් මිනිස්සු මැට්ටේ. ඉතින් මේ මැට්ටොන්ට මේක තේරෙන්නේ නැහනේ. ඉතින් ඔක්කොම ආගම් වලට එකතු වෙන්න පුළුවන් නේද? ඈ? අපි ස්වභාව ධර්මයේ කියලා කියනවා. ඒගොල්ල දෙවියන් වහන්සේ කියලා කියනවා. අපි ස්වභාව ධර්මයේ කියලා ඊළඟට බෙදනවා. වලාහක දෙයියෝ, හිරු දෙයියෝ, හඳ දෙයියෝ, ඈ? වා දෙයියෝ කියලා දෙයියෝ ගොඩක් දානවා. අපි ඒකට දාලා 33 කෝටියක් දානවා. අරගොල්ලෝ අර 33 කෝටියම එකට අල්ලලා ඒක දෙයියෝ කියලා කියනවා. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ කතිකාව දන්න භාෂාවකින් කියලා ලෝකෙට පැහැදිලි කරලා දුන්නා නම් අපිට වෛර කරන්නේ නැහැ. අපිත් එක්ක තරහ ඔය මුස්ලිම් සහෝදර පිරිස මේ අපි ඕක මැට්ටෙන් හැදුවා කියලා බාරගන්න පිරිසාලු. නේද? ඉතින් ඒ මැට්ටුන්ටත් කියන්නේ මේ මැට්ටුන්ටත් කියන්නේ මේක මේ මැටි ප්‍රශ්නයක් තියෙන්නේ. මේ භාෂා ප්‍රශ්නයක් තියෙන්නේ. ඔක්කොම එකයි. බුදුහාමුදුරුවෝ මැට්ට කියලා කොටසක් දාලා තව මැට්ටට තව තුනක් එකතු කළා. ඒකන මැට්ටයි අර තුනයි එකතු වුණාම තමයි පණිවිඩය හැදෙන්නේ. ඔන්නෝගේ මැටි කතා. මැට්ට තෝරගන්න බැරි නිසා, දෙය තෝරගන්න බැරි නිසා ලෝක බේද වෙලා ඉන්නේ ඔක්කොම එකයි. හැබැයි ඒ සියලු මැට්ටන්ට කියනෝ යද්දට, හීල්ලුවට, ඉල්ලුවට ජීවිත අවබෝධය කරගන්න බෑ. ජීවිතය පිළිබඳව ගැඹුරෙන් අවබෝධ කරගන්න ඕන. තමන්ගේ චේතනාව, තමන්ගේ දර්ශනය හරියට අවබෝධය තුළ පිහිටවන්න ඕන. මේ කරුණු කාරණා පටලවාගෙන වැරදි විදියට විශ්වාස කරගෙන ඒව යද්දට හීල්ලුවට හම් වෙන්නේ නෑ කියන එක තේරුම් කරගන්න ඕන. තමන්ගේ හිත හිස් කරගෙන තමන් ස්වභාවික තත්වයටපත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ දෙවියන් කියන ස්වභාවයට, එහෙම නැත්නම් තත්තාකාරයටපත් වෙන්න ඕන. මිනිස්සු දෙවියන් කියන ස්වභාවයට මනස දියුණු කරගෙන නැහැ. එහෙම නැත්නම් තත්තාකාරය කියන ස්වභාවයට මිනිස්සු මනස දියුණු කරගෙන නැහැ. මේ උත්සාහ කරන්නේ ඔබේ සංකල්ප, බහු සංකල්ප, පුජ්‍යල සංකල්ප, පුජ්‍යල දෘෂ්ටි නේද? වැරදි සිහියවල්, වැරදි සමාධීන්, වැරදි ජීවිකාවන්, වැරදි උත්සාහයන්, වැරදි පැවැත්මවල් නේද? මේ සියල්ල නැති කරලා අර ස්වභාවය කියන தത്വෙට, එහෙම නැත්නම් දෙවියන් කියන தത്വෙට, එහෙම නැත්නම් තත්තාකාරය පවතින ස්වභාවය කියන අවස්ථාවට ගෙන එන්නයි හදන්නේ. සියලු දෙනාටම ඒක විවෘතයි. සියලු දෙනාම පටලවාගෙන ඉන්නේ. බෞද්ධයොත් පටලවාගෙන, අන්නාගමිකයොත් පටලවාගෙන ඉන්නේ. මම මේකම කියන්නේ සමහර අය. මම එහෙම කියන්නයි කියන්නේ සමහර අය එහෙම කියනවා. මොකද පැටලිච්ච කිසි කෙනෙක් කැමති නැහැ තමන්ට පැටලිලා කියලා කියනවට. වැරදිකාරයෙක් කැමති නැහැ යාට වැරදිකාරයෙක් කියලා කියනවට. මෝඩයෙකුට කැමති නැහැ එයාට මෝඩයෙක් කියයි ප්‍රකාශ කරනවට. දුබලෙක් කැමති නැහැ එයාට දුබලෙක් කියනවට. දුප්පත් මිනිස්සෙක් කැමති නැහැ එයාට දුප්පත් කියනවට. අවලස්සන කෙනෙක් කැමති නැහැ එයාට කැතයි කියලා කියනවට. ඒක තමයි ස්වභාවය. ඔබ මෝඩයෙක් කියනවට අකමැති නම් ඒ කියන්නේ ඔබ ළඟ මෝඩකම තියෙනවා. ඔබට බැල්ලි කියලා බනිනවට අකමැති නම් ඔබ ළඟ බැල්ලි ඉන්නවා. ඔබට බැල්ලි කියලා බලන දි තරහ යන්නේ නැති දවසට ඔබ හිතන්න මගේ ළඟ අර පරණ බැල්ලි නෑ කියලා දැන්. ඔබට බල්ලා කියලා බනිද්දී ඔබට තරහ යනවා නම් ඔබ ළඟ බල්ලා ඉන්නවා. ඔබට බල්ලා කියලා දැන් පන්නේ දවසට තරහ යන්නේ නැති දවසට මේ ඔබ හිතන්න මගේ ළඟේ බල්ලා දැන් නෑ කියලා. හැබැයි දැන් සුද්දෙකුට බල්ලා කියලා බැන්නට ඌට තරහ යන්නේ නැහැ. මොකද හේතුව ඌට ඩොග් කියලා කියන්නේ බෑ. බල්ලට හොඳ අගයක් දීපු රටවල් වල නම් බල්ලා කිව්වොත් බැන්නට තරහ යන්නේ නැහැ. මොකද බල්ලා හරි වටිනවනේ. දැන් අලුත්ම ක්‍රමයේ තමයි බල්ලා කියලා බැන්නාම ඇල්ටේෂන්ද කියලා අහනවා. මොකද කොමන ඒරියෙන්ද කියලා අහනවා. මොකද ගාන වැඩි ඉන්නේ. දහම තරම් ලස්සනයි. ආශ්චර්යමයි. ඉතින් ධම්ම පීති සුඛං සේති. ධර්මය හරිම ප්‍රීතිමත්. ඒසා මා සනහන්නේ මා සතුටෙන් තබන්නේ මට ජීවය ලබා දෙන්නේ ජීවිතය ජීවත් වෙනවයි කියලා දැනෙන්න පටන් ගත්තේ මාතුලින් මමත්වයම මා විසින් මගේ ළඟම තිබුණු මමත්වයේ ගහලා පන්නපු දවසේ හරි සන්තෝෂයි. එවනේ ඒ නිසා ඒ දෙවනි උපත හරි ලස්සන දවසක්. එදා ඉඳලා ජීවත් වෙනවා. මේකේ දෘෂ්ටියක් නැහැ. මේක ප්‍රතිවිරුද්ධ දෙයක් නෑ, පක්ෂපාතී දෙයක් නෑ, කියන දෙයක් නෑ, සත්‍ය කියා දෙයක් නැත. අසත්‍ය දේවල් සියල්ල අයින් කළාට පස්සේ සත්‍ය කියා දෙයක් නැත. ඔබට ඒක තේරුණාද? අසත්‍යයි කියන සියල්ල අයින් කළාට පස්සේ සත්‍ය කියා දෙයක් ඉතුරු වෙන්නේ නැත. ඔබට මේ කියන සත්‍ය තේරෙනවද? අසත්‍යයි කියන සියල්ල ඉවත් කළාට පස්සේ සත්‍ය කියා දෙයක් නැත. අසත්‍ය තිබින තුරු පමණයි සත්‍ය තිබෙන්නේ. සුද්ධ වූ ආගම් තිබෙන්නේ සත්‍ය වූ ආගම් ඔක්කොම දින අසත්‍ය තියෙනකන් ඒක ඇතුළේ විතරයි. අසත්‍යයෙන් මිදුණු කෙනාට සුද්ධ වූ තැනක් සත්‍ය වූ තැනක් නැත. මොකද සත්‍ය පවතින්නේ ප්‍රතිවිරෝධක අසත්‍ය පවතින තුරු පමණයි. අසත්‍ය සියල්ල දුරු වෙච්ච දවසට සත්‍ය පවතින්නේම නැහැ. අන්න ලෝකෝත්තර සත්‍ය. අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න, දකින්නවා නම් දකින්න. මේ ධර්මය ඔබේ ආධ්‍යාත්මයේ හදපතුලටම යොමු කරන්න මායя පස්ස බලන්න තුදුවන්නේ. ඔබේ මමත්වය පස්ස බලන්න තු ඔබේ අයින්න පුළුවන් තරගින් තනල දුවයි ඔබේ ආත්මය තුලේ ජීවිතය තුලේ. ජීවිතය අවබෝධ කරගත් දිනයට ජීවිතය කියා දෙයක් නැති බව තේරෙයි. ඒ වගේම සත්‍ය අවබෝධ කරගත්ත දවසට සත්‍ය කියා දෙයක් නැති බව තේරෙයි. සම්මා දිට්ඨිය ඔබ දැක්ක දවසට සම්මා දිට්ඨිය කියා දෙයක් නැති බව තේරෙයි. නිවන් දැක්ක දවසට නිවන කියා දෙයක් නැති බව තේරෙයි. එනිසා ඔබ එදා සිට ජීවිතේ සුවිශේෂී අන්දමකට හිතයි. හැබැයි මේ බණ දිගටම අහුවොත් අනිවාර්යෙන් ඔබට ඔබේ පිස්සුව හලා ගන්න, වට ගන්න හැකියාව තියෙනවා. පිස්සු වැටෙනවට කැමති සියලු දෙනා ධර්මයේ දිගටම අහන්න. අවසානයේ අනිවාර්යෙන් පිස්සු වැටෙනවම තමයි. එතකොට මේ දේශනාව සිදු කරන්නේ පිස්සු වැටීම සඳහාම සඳහායි. තමයි පිස්සු ඒමට නෙමෙයි පිස්සු වැටෙන්නේ. ඔබ ළඟ තියෙන පිස්සුව වටන්නම ඕන, නැත්තන්නම් බෑ.
ඔබ ඒකට කැමති වෙන්නේ. ඒ නිසා පිස්සු වැටෙන්න කැමති අය දිගටම බලහන්ඳ. ඉතින් මේ වචනය තුල ඇති අසත්‍ය පදවල ඇති තියෙන අසත්‍ය, මේ දේශනාව තුල තියෙන අසත්‍ය, ලෝකයේ හැම දෙයක් තුලම තියෙන අසත්‍ය හෙවත් අනිත්‍ය ඔබ දකින්න ඕන. අවසානයේ ඔබ දකින්නේ සියලු සංස්කාරකයන්ගේ සමතය, අවසානය. සබ්බ සංකාර සමතෝ, සියලු සංස්කාරකයන්ගේ අවසානය දකින්න. සබ්බේ සංකාර අනිත්‍ය, සියලු සංස්කාරකයෝ අනිත්‍ය බව දකින්න. ඒ කියන්නේ මොකද්ද? සබ්බේ සංකාර අනිත්‍ය කියලා මේ පුහුදුන් හාමුදුරුවත් පුහුදුන් මේ ගිහියවත් දන්නේ නැහැ. ඒක දන්නේ රහතුන්ගේ ලෝකෝත්තර දර්ශනයේ විෂයක් ඒක. එතෙන්ට ගියපු කෙනෙක් මහා පුදුම කෙනෙක්. මේ මේ මිනිසුන් මේ උපාධියට දීපු අනිත්‍ය නෙවෙයි ඈ. විභාගයට යන පාසල් ආචාර්යකමට ලියපු අනිත්‍ය නෙවෙයි. ඒ අනිත්‍ය රහතුන්ගේ විෂයක්. අන්න සියලු සංස්කාරකයන්ගෙන් දුරු ඒ විශිෂ්ට වූ අනිත්‍ය. දේවන් වූ විශිෂ්ට ධර්මයක් අවබෝධ කරගන්නට අනුග්‍රහය සහයෝගය දක්වන හැමෝම අපි කෘතගුණව බොහොම ආචාර ගෞරවකව සිහිපත් කරන්න ඕන. සීලු පින්වතුන් විශේෂයෙන් මේ සිසිලස අපි ලබමින් මේ සේවන ලබමින් ධර්ම සාකච්ඡා සිදු කරන්නේ චන්දන තිස්සේ රාමස්තුමාන්ට පිසිද වෙන්න. එතුමන්ගේ මව්පියන්ට පින් අනුමෝදන් කරන්න ඕන. පීජේ තිසේරා පින්වත් පියාණන් වහන්සේට, සීලවති වික්‍රමසිංහ මෑණියන් වහන්සේට සසර සැප පිණිස පවතිවා. ඒ වගේම ශ්‍රාවණ තිසේරා මැතිණියට අපි පින් දෙමින් එතුමියගේ මව්පියන් වන වයියේගේ විජේරත්න පියාණන් වහන්සේටත්, විජේරත්න මෑණියන් වහන්සේටත් සසරේ තුරුණුවන් ඇසුර ලබන්නට ප්‍රාර්ථනා යුරින් නිවන් දකින්නට තමයි කටයුතු කරන්නේ. ඉතින් අපේ චන්දන දිසේරා මැතිතුමන්ටත්, ශ්‍රාවණ දිසේරා මැතිණියටත් නිදුක් නිරෝගී භාවය පිණිස, දීර්ඝායු භාවය පිණිස, තුරුණුවන්ගේ ආශිර්වාදය පිණිස, ධර්ම අවබෝධයන් තව තවත් දියුණු කර ගැනීම පිණිස, කායික මානසික ශක්තිය ඇති කර ගැනීම පිණිස, අපි මේ ඇති කරගන්න ශක්තිය උපකාරක වේවා, හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ දරුවන්ටත්, ඒ වගේම ඥාතීන්ටත් ඒ පින ඒකාන්තයෙන්ම ආශිර්වාදයක්, රැකවරණයක්, ශක්තියක්ම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේකට සහභාගී වුණු ඔබ, ඔබේ නැසී ගිය මව්පියෝ ඉන්නවනම් මීට වඩා පිනක් නෑ පින්වතුනි. සාංගික දාන 10ක් කළා හා සමානයි මේ පැය ගන්න. මම ඉතින් සාංගික දාන 10ක් කළා තවසානේ ඉතුරු වෙන නිකන් කලබලයක් විතරයි හිතේ. ඔබ යම් කිසි මානසික උතුම් සහනයක් ඇති කරගත්තා නම් ඒ උතුම් මානසික සහනය අනුමෝදන් කරන්න වැදූ මවුනේ, හැදූ පියාණනේ ඔබට පින් අයිති වෙන්න, ඔබට ඔබ හැදූ දරුවාද හොඳ මඟට ගමන් කරන ඒ කුසලයද ඔබටද අයිති වේවා, ඔබත් සසර කල්යාණ මිත්‍රස්ත්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ජීවත් වෙලා ඉන්නව නම් ප්‍රාර්ථනා කරන්න නෙමෙයි තියෙන්නේ, ප්‍රායෝගිකව ඔබගේ අම්මාට තාත්තාට බණ අහන්න සලස්සන්න, නිවන් දකින්න සලස්සන්න, මඟ පෙන්වන්න. ඒක ප්‍රාර්ථනා කළ වැඩක් නෑ. එහෙම උදව් කරන්න, සහෝදරයට උදව් කරන්න, සහෝදරියට උදව් කරන්න, හොඳම හිතවතට හිතවිදියට උදව් කරන්න, ධර්මයෙන් සංග්‍රහ කරන්න. ඔබත් අප්‍රමාදීව, මං කියලා නෑ ඔබට ධනය අත්හරින්න, ගේදොර අත්හරින්න, පවුල අත්හරින්න, යුතුකම් අත්හරින්න අපි මතක් කරලා නෑ නෑ. විදර්ශනා කරන්න කියන දේ තමයි කියලා තියෙන්නේ. රළ නැති කරලා නාන්න නෙමෙයි කියන්නේ, රළ තීද්දි ඔබේ ගමන ආරම්භ කරන්න. ඒ කියන්නේ ප්‍රශ්න තීද්දි, අඩුපාඩුකම් තීද්දි ගමන ආරම්භ කරන්න ඔබ නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්නවායි කියන ඒ ශක්තිය ඒ උපදේශයට ලැබලා තියෙන බොහොම ස්වාධීන බොහොම නිදහස මගහරින්න මෙන්න මේ කාරණේ නිසා බැහැයි කියලා කියන්න බෑ. මම කියන්නේ ඔබ බණ අහන්න වෙලාවක් නැහැ කියන කාරණේ සම්පූර්ණ පැත්තකට දාන බණ අහන රිදි හොදන වෙලාවට, බණ අහන ටොයිලට් එකේ ඉඳගෙන, බණ අහන නිදාගන්න යන වෙලාවට, බණ අහන වාහනේ ඩ්‍රයිව් කරන වෙලාවට, බණ අහන කෑම වෙන වෙලාවට, බණ අහන ටීවී බලන වෙලාවට, බණ අහන පත්‍රය බලන වෙලාවට, ඈ බණ අහන ගුවන් යානේ යන ගමන්, මේ සමහර අය කියන්නේ හම්බුනේ මම ගුවන් යානේ යන ගමන් බණ අහන්නේ, මම
වාහනේ ඩ්‍රයිව් කරද්දි බලහන්නේ, මං කෑමුවේද්දි බලහන්නේ. තාරේක මාත්‍රික් මට ඇවිල්ලා කිව්වා සාවින්හස අපිට වෙලාවක් නැහැ, මම මේ වැඩ ඇරිලා ආපු ගමන් ටොයිලට් එකෙත් බලහනවා. ඉතින් සාදු සාදු කිව්වා මම. ওই මිනිහට සාධර්ම අවබෝධ වෙලා තියෙන ටොයිලට් එක ඇතුලේ. අර මං කතාව කියලා තියෙනවානේ. ඒ සාවින්හස ඉතාලම හොඳ තැනක් මේ ස්ථානේ. ඉතින් පූජනීය ස්ථානයක් බවට පත් කළා ඒ මිනිහයා ටොයිලට් එක. බුදුහාමුදුරු බෝගහාමුල ධර්මයේ දැක මේ මිනිහයා ටොයිලට් එක ඇතුලේ ලැබුණා. මොකද ඉති වෙන්නේ සර? ඉතින් ඒ නිසා දේක ධර්මයට කරන විශාල ගෞරවයක්. ඒකයි. දැන් බුදුහාමුදුරුන්ගේ වැසිකිළියත් අපි වන්දනා කරනෝනේ නේ. ඒකට හේතුව ඒක තමයි. කරුත්තය. වැසිකිළියට උනත් වන්දනා කරනවා ඉස්සරහ. මොකද හේතුව? ඒක තමයි අපේ ධර්මයේ තුලින් පෝෂණය වුණාම ওই කිසි දෙයක් අපිරිසුදු තැන් පිළිකුල් තැන් අවඩදායි තැන් නැහැ. ඒ නිසා ධර්මයෙන් අවදි වීමයි වැදගත්. ඒ නිසා ධර්මයෙන් අවදිවන්න හැමදෙනාටම. ශ්‍රද්ධාව ධර්මයට තියෙන. පුජ්‍යලෙකුට තියෙන නෙමෙයි, මට නෙමෙයි. මේ ධර්මයේ තියෙන ගැඹුරු දර්ශන වේදයට ඇති ශ්‍රද්ධාව. සිහිය. ඒක ඇති සමබරතාවයේ බැලන්ස් එක සමාධිය. ඒකට අවශ්‍ය කරන විදර්ශනා ප්‍රඥාව. ඒ අවශ්‍ය කරන වීර්ය බලය ඒ සියල්ල එකතු කරගන්න. සද්ධා වීර්ය සති සමාධි ඒ ප්‍රඥාව බල හොඳින් එකතු කරගන්න. සතර සම්ප්‍රදාන වීර්ය යොදලා. නිකම් මේ සංකල්පය දාගෙන මේ අකුලගෙන මේ මකුළුව වගේ ඉඳලා වැඩක් නැහැ. ගැඹුරින් විදර්ශනා කරන්න විනිවිද යන ස්වාමීන් වහන්සේගේ ධර්ම කරුණ ඔස්සේ. එවිට ධර්මයේ මොන ගැහෙන්නේ? ඒසා ඔබට හිතෙන විදියට හිතා ගන්න එපා. හාමුදුරුවෝ හිතන්නතෝ කියන්නේ. ඔහොම ඉන්න කියන්නේ නිකන් ඔය පාවෙවි ඉන්න කියන්නේ. එහෙම කතන්දරයකට එන්න එපා ඔබ. විදර්ශනා වේදෙන්න. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි.